सुखी हो तो साधो। भाग्यवतुन वहांसे श्रद्धावेन गौरवेन वंदना करमु। तुम लोग सनसालु ए भाग्यवत्तो अरहत्तो सम्मा संबुदुरजानन वहांसेट ए वगेम ए बुदुरजानन वहांसे अवधि कल श्री सद्धर्मे मे दक्वाम अविच्छिन्न अवबोधेन रखगत्त आर्य उतुमन वहांसेलाट अपगे नमस्कार वीवा। साधु साधु साधु। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। इतिपीसो भगवा अरहं सम्मा संबुद्धो विद्याचरण संपन्नो सुगतो लोकविदो अनुत्तरो पुरिस धम्मसारथि सद्धा देव मनुष्यानां बुद्धो भगवति। बुद्धरत्नं याव निब्बानं शरणं गच्छामि। स्वाक्खातो भगवता धम्मो संदिट्टिको अकालिको एहि पस्सिको ओपनायिको पच्छत्थं वेदितम्बो विन्योहिति। धम्मरत्नं याव निब्बानं शरणं गच्छामि। सुपटिपन्नो भगवतो सावकसंगो उजुपटिपन्नो भगवतो सावकसंगो न्यायपटिपन्नो भगवतो सावकसंगो सामीचिपटिपन्नो भगवतो सावकसंगो यदिदं चत्वारि पुरिसयुगानि अट्ठपुरिस पुग्गला एष भगवतो सावकसंगो आहुनेयो पाहुनेयो दक्षिणेयो अञ्जलिकरणीयो अनुत्तरं पुण्याख्येत्थं लोकसारथि। संगरत्नं याव निब्बानं शरणं गच्छामि। वन्धामि चेति अन्सभं सम्भटानि सुपतिट्ठितं शारीरिकधातु महाबोधिं बुद्धरूपं सकलं सदा। महियंगनं नागदीपं कल्याणं पादलांचनं दिवागुहं दीघवापी चेति अंच मुतियंगनं तिस्स महाविहारंच बोधिं मरिषवट्यं स्वर्णमाली महाचैत्यं धूपाराम भयागिरिं जेतवनं शीलचैत्यं तथागाचरगामकं हेते शूलसटानानि अहं वन्दामि संबदा। गणसारप्रदितेन दीपेन तमदंशिना तिलोकदीपं संबुद्धं पूजयामि तमो। वन्नगंध गुणो बेधं एतं कुसुम संदसिं पूजयामि मुनिन्दस्स श्रीपाद सरोरुहि। सुगंधिकाय वदनं अनंत गुणगंधिना सुगंधिनां गंधेन පූජයාමි තථාගතං සුගන්ධං සීතලං කබ්බම් වසන්න මధుරං සුභං පානීය මේ තම් භගවා පතිගන්හාතු මුත්තමං නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරම් ඒතේන සච්ච වච්චේන හෝතු මේ ජය මංගලම් නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරම් ඒතේන සච්ච වච්චේන හෝතු මේ ජය මංගලම් නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරම් ඒතේන සච්ච වච්චේන හෝතු මේ ජය මංගලම් ජයෝ මුනින් දස්ස සුබෝධි මූලේ අහෝ සීමා රස්ස පරාචයෝසි උංගෝසයුම් දේව ඝනාපසන්නා ඒතේන සච්චේන ජයස්සු මහිහං ඒතේන සච්චේන ජයස්සු තුහිහං සාදු 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 අද පින්බර පොසොන්පුර පසළොස්වක පොහෝ දවස බොහෝම සැදැහැසිතින් යුක්තව ධර්මශ්‍රවණයට සම්බන්ධ වෙන දේශීය විදේශීය සියලු දෙනාම බොහෝම ධර්මගෞරවයෙන් පිළිගනු ලබනවා. අද දවසෙහි දායකත්වය දක්වමින් කටයුතු කරනු ලබන්නේ වෛද්‍ය දිස්නා මුදලිගේ පින්වත් මැතිනිය. එතුමියගේ ප්‍රධාන බලාපොරොත්තුව බවට පත්වන්නේ මීට වසර 5කට පමණ පෙර අපාතරයෙන් සමුගත්ත දයාබර ඒ ජයවිලාල් සිල්වා මැතිතුමන්ට පුණ්‍යානුමෝදනා කිරීමට. එතුමන්ගේ සසර ගමන යහපත් වෙලා කල්යාණ මිත්‍ර ඇසුර ලැබිලා සද්ධර්ම ශ්‍රවණය ලැබිලා උතුම් වූ නිර්වාණ අවබෝධය ඇති කර ගැනීමට මේ ධර්ම ශ්‍රවණානිසංස බලය දායකත්ව පුණ්‍ය බලය එතුමන්ට සාංසාරික වශයෙන් යහපත් උප්පත්ති භාවයන් ළඟා කරගෙන ධර්මය ළඟා කරගෙන නිවනින් සැනසෙන්නට සැපේන් සැපයට පත්වන්නට හේතු වේවා කියන යහපත් සිතුවිල්ල එසේම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම දේශකයාණන් වහන්සේටත් සම්මා සමාධි භාවනා මධ්‍යස්ථානයේ සියලුම දායක කාරක පින්වතුන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කර සිටිනවා. ඒ වගේම පින්වත් දිස්නා මුදලිගේ පින්වත් මැතිණියගේ දෙපාර්ශවයේම පරම්පරාවේ මිය පරලොව ගිහිල්ල යම් තාක් ඥාතීන් පින් බලාපොරොත්තු වෙනවා නම් ඒ හැම දිනාටමත් සාංසාරික වශයෙන් නිවනක් සැනසීමක්ම වේවා කියන ප්‍රාර්ථනාවත් ඒ වගේම සුජීවන්ත වාසය කරන ඒ මෑණියන් වහන්සේ ඇතුළු කොට තම ඥාති සියලු දෙනාටත් ලංකා වාසී සියලු දෙනාටත් ලෝක වාසී සියලු දෙනාටත් මේ වසංගත රෝග පීඩාවෙන් ඈත් වෙලා දුරු වෙලා තුරුණුවන්ගේ ආශිර්වාද බලයෙන් ආයුර ආරෝග්‍ය සැප වර්ධනය වේවා මුළු මහත් ලෝකෙම මේ ව්‍යසනය දුරු වේවා කියලා උතුම් ප්‍රාර්ථනාවත් සිදු කරනවා. ඒ සියලු ප්‍රාර්ථනාවන් ඇතිව අද දවසේ දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරන්නේ පොසොන් පුර පස්වලොස්සක දිනය දායකත්වය දිස්නා මොදලිගේ ඒ වෛද්‍යතුමිය එතුමියගේ උතුම් සත් ප්‍රාර්ථනා සියල්ල සඵල වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා සමනාමයන් මහරජ ධම්මරාජස්ස ශාවකා තතේව අනුකම්පාය ජම්බුදීපා ඉදාගත සාදු සාදු සාදු. 2020 වසරේ 5 මාසේ 6 මාසේ 5 පොසොන් පුර පස්වලොස්සක පොහෝ දවසේ ධර්මානුශාසනාව ඒ වගේම භාවනා වැඩසටහන ශ්‍රී ලංකා වාසී ලෝක වාසී සද්ධාවන්ත ගුණවන්ත පින්තුනි ධර්ම ශ්‍රවණයට මත්තෙන් අපි සියලු දෙනාම අපේ සිත් සතන් ඒකාත්මික කරගමු. සුළු වේලාවක් විනාඩියක් පමණ කාලයක් අපේ සිත සංසුන් කරගමු, සැහැල්ලු කරගමු, සියලු කෙලෙසුන්ගෙන් සිත මුදවාගමු, උතුම් වූ ධර්මය අවබෝධ කර ගැනීමට සුදුසු පරිසරයක් සිත තුළ ඇති කරගමු, ඇසූ ධර්මය අවදි කරගමු, දැනගත යුතු ධර්මය සිහිපත් කරගමු, සුළු මොහොතක් නිහඬව සංසුන්ව තමන්ගේ මනස සකසා ගන්න සද්ධර්ම ශ්‍රවණයට. හොඳයි සාදු. අද දිනේ සිහිපත් කරන්නේ අපේ ශාසන ඉතිහාසයේ මේ සිරිලක් දෙරණේ ධර්මය පුබුදුවාලු දිනේ හැටියටයි. අපිට බොහෝම වැදගත් මිහිඳු මහරහතන් වහන්සේ මූලික වශයෙන්ම අපිට ලබා දුන්නු ආදර්ශය අනුශාසනය. ඒ ආදර්ශය තුළින් ඒ අනුශාසනය තුළින් අපිට අපේ ජීවිතවලට විශාල ධර්ම පණිවිඩයක් ළඟා කර ගැනීමේ හැකියාව තියෙනවා. හොඳටම පැහැදිලි මිහිඳු මහරහතන් වහන්සේ පැමිණ මිනිසුන්ට චාරිත්‍ර වාරිත්‍ර උගන්වනවා වෙනුවට පළමුවෙන්ම සිද්ධ කළේ ප්‍රඥාව අවදි කිරීම, නුවණ අවදි කිරීම. ඒක අපිට හරි පැහැදිලි අඹ ප්‍රශ්නෙන්, ඥාති ප්‍රශ්නෙන්, ඒ වගේම චූලහස්තිපදෝමුඛ සූත්‍රයෙන් වැනි දේවල් වලදී අපිට හොඳටම පැහැදිලි වෙනවා. අපිට කොඩි වැල්ලා දින්න උගන්වන්නේ නැහැ ආපු ගමන්නේ. ඔව්. වටේ කොහේ හරි කැරි කැරි වැඳ වැඳ ඉන්න ඝාතකයෙක් කියලා ඉන්න ගන්නේ නැහැ. ප්‍රඥාව අවදි කරන්න තමයි මුලින්ම ඉගෙනුවේ. අරවත් ඉතින් වැදගත්. නිකම් ඉන්නවට වැඩිය හොඳ සිතුවිලි දාමයක් ඇති වෙනවා. නමුත් අපිට ප්‍රඥාව අවදි කිරීම සඳහා මහා පළමු වෙඩිමුරය ආරම්භයේ හැටියට අපිට දක්නින්නට ලැබෙනවා මේ මිස්සක පවුවෙන් ඇසුණු ඒ දහම් පණිවිඩය. අදත් එය ලොව දසත පැතිරෙනවා. බුදුරජාණන් වහන්සේත් ලොව පහළ වෙලා සිද්ධ කළේ ඒක පින්නතුනේ. කාටවත් කොයිබකවත් ගිහිල්ලා එක එක වත් උගන්පු ස්වභාවයක් නැහැ. වතක් උගන්නල නැහැ. හැම මොහොතකම මිනිස්යාගේ ප්‍රඥාව අවදි කළා. නුවණ අවදි කළා. සම්මර්ෂණය අවදි කළා. හිතන්න මිනිස්සුන්ට පුරුදු කළා. එහෙම හිතන කොටයි පින්නතුනේ අපිට අර සිතීමේ හැකියාව හෙවත් චින්තාමය ප්‍රඥාව ඇති වෙන්නේ අපි කරුණුකාරණා ගැන කල්පනා කළාම, මෙනෙහි කළාම. අහගෙන හිටියට ඒක වෙන්නේ නැහැ. දැන් ත්‍රිපිටක දේශනාව ඔහේ අහනවා. තමන් මුකුත් ඒ ගැන විමර්ශනයක් කරන්න දෙන්නෙත් නැහැ, කරලා වෙනස් විදියක දකින්න දෙන්නෙත් නැහැ, ඒ ගැන හිතන්න දෙන්නෙත් නැහැ. එහි හාමුදුරුවනේ කියලා අහගෙන ඉන්නයි තියෙන්නේ. එහෙම අහන් හිටියයි කියලා කවමදාකවත් ප්‍රඥාව වර්ධනය වෙන්නේ නැහැ. සිතන්න පුරුදු වෙන්න ඕන. මෙනෙහි කරන්න පුරුදු වෙන්න ඕන. මේ කරුණු කාරණා එක එක පැත්තට ගිහිල්ලා බොහොම තර්කානුකූලව බලන්න, විද්‍යානුකූලව බලන්න, සත්‍යයට අනුගතව බලන්න විදර්ශනාව පුරුදු වෙන්න ඕන. අන්න එහෙම පුරුදු වෙන අයට පමණයි ප්‍රඥාව කියන එක හටගන්නේ. චින්තාමය ප්‍රඥාව. එහෙමනම් දැන් අපිට හොඳ අනුශාසනයකුත් ලැබුණා. මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කිරීමේ ප්‍රතිඵලයක් හැටියට සම්මර්ෂණේ තාම වැදගත් කියන කාරණය. බලන්න බුදුරජාණන් වහන්සේලාගේ සමයේත්, මිහිඳු මහරහතන් වහන්සේගේ සමයේත් සම්මුඛව එකිනෙකා සමග සාකච්ඡා කරමින් තමයි ධර්මය කියලා දීලා තියෙන්නේ. මේක එහෙමද කියලා අහනවා, මෙහෙමද කියලා අහනවා, එහෙම නොවේද කියලා අහනවා. ඒ වගේ මෙතනත් පින්නතුනේ මුලින්ම ඇවිල්ලා ඇහුවා මේ අඹගස මොකද්ද කියලා. ඉතින් යම්කිසි සංයමයක් ඉවසීමක් තියෙන රජ කෙනෙක්, සංයමයක් සංවරයක් නැති මෝඩ රජ කෙනෙක් වුණා නම් එහෙම මේ මොකද්ද ගහ කියලා ඇහුවාම මා විහිළුවට ගත්තද කියලා අහන්න ඉඩ තිබුණා නේද? මා විහිළුවට ගත්තද, මට අඹගස් ගැන උගන්වන්න ආවද කියලා අහන්න පුළුවන් නෑ. බොහොම සංයමයක්, බොහොම ගැඹුරු අවබෝධයක් තිබුණා. ඒ වගේම රාජතාන්ත්‍රික අවබෝධයක් තිබුණා. ඒ වගේම මේ ආරම්භ කරන්නේ ලොකු කතාවකට පසුබිමක් කියන හැඟීමක් තිබුණා. ඒ නිසා කලබලයක් නැතුව බොහෝම සංයමයෙන් කියනවා මේක අඹගහක් කියලා. මේ අඹගස හැරෙන්නට තවත් අඹගස් තියනවද? අබෝය ස්වාමීනි, මේ අඹගහ හැරෙන්න තව බොහෝ අඹගස් තියෙනවා. විවිධ අඹ වර්ග තියෙනවා, විවිධ අඹගස් තියෙනවා. අඹ හැරෙන්නට අඹ නොවන ගසුත් තියෙනවද? අපෝයෝ ස්වාමීනි, බොහෝ ගස් තියෙනවා අඹ නොවන ගස්. පළුවීර ඔය තියෙන අනිකුත් කොස් දෙල්ලාවේ ඔය හැම ගහක්ම අඹ නොවන ගහක් නෙවෙයි. ඉතින් අඹ නොවන ගසුත් තියෙනවා. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නය හැටියට අහනවා, අඹත් නොවඹත් හැරෙන්නට තවත් ගස් තිබේද කියලා. බලන්න ප්‍රශ්නේ පැහැදිලිනේ. අඹත් නොඹත් හැරෙන්නට, නොඹත් කියන ගස් හැරෙන්නට තවත් ගස් තියෙනවද කියලා අහුවාම මේ අඹ ගහයි කියලා පෙන්වන්න බෑ. එයා පෙන්නුවොත් වැරදි ඒක. මොකද මේක අඹ ගහ. මේ අඹ ගහයි කියලා පෙන්වන්න බෑ. එහෙම පෙන්වුවොත් වැරදි. ඒක අඹ ගහක්. මොකද ප්‍රශ්නේ අහන්නේ අඹත් නොඹත් හැරෙන්නට තවත් ගස් තියෙනවද කියලා. අන්න රජුන් නිහඬ කරගත්තා. මිහිඳු මහරහතන් වහන්සේ බොහෝම ප්‍රඥාවෙන් යුක්තව රජුන් නිහඬ කරගත්ත විදර්ශනාවකට යොමු කළා. දැන් මේ අඹ ගහයි කියලා කියලා දීපු නිසා මේ අඹ ප්‍රශ්නෙන් කිසිම යමක් අපේ බෞද්ධයෝ ඔලුවට ගන්නෙ නෑ. ඒක කතන්දරයක් හැටියට දක්වලා හා මේ අඹ ගහයි කියලා කිව්වා, හරි එතනින් ඉවරයි කතාව. ඒ ප්‍රශ්නේ කොච්චර නෙවැරදිද, යථාර්ථවාදීද, විද්‍යාත්මකද, උත්තරේ නිවැරදිද දන්නේ නෑ, හොයන්නේ නෑ, බලන්නේ නෑ. ඒකෙහිමයි කියලා බාරගත්තා. තේරුණා නේද? දැන් අපේ මේ අධ්‍යාපනඥ මහත්මයෙකුටත් මං කිව්වහම මේ තණ්හා රති රගා කියලා කියන්නේ කෙලෙස් තුනක් කියලා. දැන් වචන තුනේම තියෙනවානේ තණ්හාව, ක්ලේ කෙලෙසියක්, තණ්හාවයි රතිය, රාගය, ඇලීම කියන කාරණය. මේ මේවා කෙලෙස් තුනක් කියලා කියවුවාම එතුම ටික වෙලාවක් කල්පනා කළා. මට කියනවා හාමුදුරුවනේ, අපි ළමයින්ට අධ්‍යාපනය, දහම් පාසල් පොත් ඒවා නිර්මාණය කළේ අපි, ඒ වගේම පාසල් පොත් නිර්මාණය කළේ අපි. අපි නම් ඉතින් පොත්වල කියලා දුන්නේ ගෑනු ළමයි තුන්දෙනෙක්ම කියලා තමයි කිව්වා. ගෑනු ළමයි තුන්දෙනෙක්ම ඇවිල්ලා නැටුව කියලා තමයි කිව්වා අපි කියලා දුන්නේ. ඉතින් මේ කෙලෙස් තුනක් නැටුව කියන එක නම් අපි දන්නේ නැහැ කිව්වා. ඉතින් ඔන්න ඔහොමයි අධ්‍යාපනඥයන්ට සරදිච්ච දැන් තියෙන ස්වභාවය. ඉතින් පින්නතුනේ මෙතෙන්දි දැන් විදර්ශනාවකටපත් වුණා දේවානම්පියතිස්ස මහරජතුමා. ඇත්ත වශයෙන්ම මෙතෙන්දි අනුගමනය කරේ මා දක්නා ආකාරයේ, මේක ලියලා නැහැ. මෙවැනි ප්‍රශ්නයක් ඇසුවාම වෙන සිද්ධාන්තයේ ප්‍රඥාවන්ත පුජ්‍යලයක් තුල මා දක්න නිසා මම මේ කියන්නේ. එතකොට දක්නා ආකාරයෙන් මේ යමක් කියන්න අයිතියක් තියෙනවා. ඒකද කියන්නේ මේ භාෂා නිදහස, කතා කිරීමේ හා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා. එයාට අහවල් තැන තිබුණයි කියලා ඒක විකෘති කරන්න බැරි වුණාද, තමා දක්නා ආකාරයෙන් කියලා ඕන දෙයක් කියන්න පුළුවන්. මට සිතෙන ආකාරයෙන් මම දක්නා ආකාරයෙන් කියලා කියන්න පුළුවන්. ඒවා තහවුරු කරගත් සහවුරු නොකර නොගත් කියන කාරණේ හේතු සම්පත් ඇති හේතු සම්පත් නැති වශයෙන් මිනිස්සුෙකුට භාෂණ නිදහසක් තියෙනවා. ඒකර බුදුරජාණන් වහන්සේ පවත් දේශනා කරන්නේ බුද්ධ ඥාණයට විෂය වන පරිදි බුද්ධ ඥාණයට ගෝචර වන පරිදි කියන වචනේ පාවිච්චි කරනවා. එහෙමනම් ඉතින් අපිටත් එසේ කරන්න පුළුවන්නේ ඔව් මෙයට ගෝචර වන පරිදි. මෙවැනි ප්‍රශ්නයක් ඇසුවහම මාගේ ඥාණයට ගෝචර වන පරිදි මම දකිනවා ඒ කාන්තේම තබ්බීරි වෙනවා. තබ්බීරි වෙනවා කියන්නේ අපි දන්නවා තද අර තණ්ඩරින් සයිලන් කියන සයිලන්ස් කියන තත්ත්වයටපත් වෙනවා. හෙන ගහන නිශ්ශබ්දතාවය කියන එකට එනවා. හෙන ගහන නිශ්ශබ්දතාවයට එනවා. හෙන ගහන නිශ්ශබ්දතාවයක් ඇති වුණා. තබ්බීරි බවට පත් වුණා. පත් වෙලා ලොකු විදර්ශනාවකට මේ රජතුමා පත් වුණා. ඒක තමයි පළමුවෙන්ම සිද්ධ වෙන්නේ ඇත්ත කියන කාරණය. එසේ නැතුව මේ වැරදි උත්තරයක් නම් දෙන්න විදියක් නැහැ. අන්න එතනින් ආරම්භ වෙනවා ලෝකෝත්තර ගමනක්, ලෝකෝත්තර විදර්ශනාවක්. කියලා දුන්නා අපි දකින දෙයට වඩා ගමනක් තියෙනවා. අපි අහනවට වඩා ගමනක් තියෙනවා. අපි මේ ඉන්ද්‍රයන්ට ගෝචර කරගන්නවට වඩා ගමනක් තියෙනවා, ඥානයක් තියෙනවා, දර්ශනයක් තියෙනවා. අන්නේ දර්ශනයට අන්නේ ඥානයට කියන්නේ ලෝකෝත්තර ඥානය. නිරෝධගාමී ප්‍රතිපදාව, ආධ්‍යාත්මය ශූන්‍ය කරගෙන නිදහස් කරගෙන යන, නිරෝධ කරගෙන යන වැඩපිළිවෙල පින්නතුනි. ඉතින් ඥාති ප්‍රශ්නයේදී නෑයෝ ඉන්නවද? නොනෑයොත් ඉන්නවද? ඉන්නවා ස්වාමීන්. නෑයොත් ඉන්නවා, නොනෑයොත් ඉන්නවා, බොහෝ ඉන්නවා. නෑයෝ නොනෑයෝ හැරෙන්නට කෙනෙක් ඉන්නවද? එවිට ඔව් තමන්නේ නේද? තමන්ටනේ ඥාති ඉන්නේ. තමන්ටම තමයි නොනෑයොත් ඉන්නේ. එහෙමනම් නෑයොත් නොනෑයොත් හැරෙන්නට තවත් කෙනෙක් ඉන්නවා නම් මේ ඉන්නේ මම තමයි. එතකොට මම අයිති වෙන්නේ කවර කුලයකටද? ඒ කියන්නේ නෑයෝ ගණයටද, නොනෑයෝ ගණයටද, එහෙම නැත්නම් වෙනම කෙනෙක්ද? අන්න එහෙමනම් අන්න එතෙන්දී නැවතත් හැරෙව්වා අපි හොයන්න ඕන නෑයෝ ගැනවත් නොනෑයෝ ගැනවත් නෙමෙයි, අපි හොයන්න ඕන අපි ගැන, තමා ගැන. මෙන්න මේ නෑයන්ටත් නොනෑයන්ටත් හසු නොවන කෙනා ගැනයි සොයන්න තියෙන්නේ, විමසන්න තියෙන්නේ. ආත්ම ගවේෂණයට බොහොම හොඳින් යොමු කළා තමා ගවේෂණය කර ගැනීම තමයි හොඳම කාරණය, හොඳම දේ. ලෝකය ගැන හොයමින් යන එකවත්, මේ සතුන් මරාගෙන විනෝද වෙන එකවත්, ලෝකේ සටන් කළා ජය ගන්න එකවත් නෙමෙයි, තමා ගැන හොයාගත්තොත් බොහොම හොඳයි. රජතුමනි කියන පණිවිඩය කියා නොකියා හදවතට ඒක ඒත්තු ගැන්නුණා. වචනේම කියන්න ඕනේ සමහර දේවල් ඒත්තු ගැන්නෙන්න. එහෙමනම් වැදගත්ම කාරණේ ආත්ම ගවේෂණය බව, ආත්ම සංයමය බව හඳුනා දුන්නා. එහෙමනම් රජතුමා පළවෙනි පියවරෙන්ම ජීවිතය කියන්නේ කුමක්ද කියන එකත්, එය සොයාගත යුත්තේ කොතනින්ද යන්න කියන එකත් මේ මූලික දහම් බණපද ටිකෙන් හොඳට කියලා දෙනවා. දැන් බොහොම රජතුමා පැහැදුනා. හිතෙන් පැහැදෙනවා, දැක්කා. මට හිතෙන විදියට මදක්නා ආකාරයෙන් රජතුමා දැන් පැහැදුනා. පැහැදුන් නැත්තම් ඉතින් කඩුව අමෝරගෙන ඉන්න බෑ නේද? පැහැදිලා ඉන්නේ. දැන් පැහැදිලා ඉන්න කෙනා ගොඩාක් පැහැදිලා ඉක්මනින් විශ්වාස කරලා ශ්‍රද්ධාව ඇති කරගන්න යනකොට මේ මහරහතන් වහන්සේලාගේ බුදුරජාණන් වහන්සේලාගේ ස්වභාවය තමයි මේ කලබලයට පැහැදෙන අය ටිකක් බ්‍රේක් කරලා තියෙනවා. ටිකක් හෙමින් ඔහොම ඉන්න, පොඩ්ඩක් ඉන්න, කලබල වෙන්න එපා, ඉක්මනින් පැහැදෙන්න හදන්න එපා, පොඩ්ඩක් ඔහොම ඉන්න, පොඩ්ඩක් ඔහොම ඉන්න. ඔය පැහැදීම අමූලිකා සද්ධාවක් කියලා පොඩ්ඩක් නතර කරනවා. ඔහොම පැහැදෙන්න එපා, ඔහොම පැහැදලා අද අටපිරිකර පූජ කර, එහෙට මට දමල ගහයි ඔය කඩුවේ කියලා විශ්වාසයක් නැහැ. ඒ නිසා ඔහොම වේගෙන් පැහැදෙන අය, වේගෙන් අපැහැදෙන අය එච්චර විශ්වාස කරන්න අමාරුයි නේද? එහෙම විශ්වාස කරන්න අමාරුයි. ඉක්මනින්ම දැක්ලා පැහැදෙන කට්ටිය, එයා කිසි කාරණයක් දන්නේ නැතුව පැහැදෙනවා, කාරණයක් දන්නේ නැතුව අපැහැදෙනවා. ඒ නිසා මේ අමූලික සද්ධාවෙන් යුක්තව මේ පැහැදෙන මිනිස්යන්ට ඉක්මනින්ම දේශනයක් කළා. ඒක තමයි ඒ චූල හස්තිපදෝපම සූත්‍රය. ඒ සූත්‍රයේදී තාම පැහැදිලිව කියලා දෙනවා මේ ඇත්තුන්ගේ අඩි දැකලා කර මැදලා තියෙන දැකලා, ලැගපු තැනක් දැකලා, දල ගහලා තියෙන තැනක් දැකලා, එහෙම කොයිම වෙලාකවත් එක පාරට මිම්මකට එන්න එපා. සමහර වෙලාවට අඩිය පුංචි ඇතා ලොකු ඇත්තු ඉන්නවා. සමහර අය ඉන්නවා අඩිය ලොකුයි ඇතා ගොඩාක් කුරු ඇත්තු ඉන්නවා. ආදී වශයෙන් නොයෙකුත් විදිහේ වෙනස්කම් හට ගන්නවා. ඉතින් එබැවින් මේ අලියාගේ අඩිය දැකලා මනින ස්වභාවයක් තියෙනවා. දැන් ඔය ග්‍රාමීයව ඉන්න මිනිස්සයන්ගේ ස්වභාවයක් තියෙනවා. කොටියගේ අඩිය දැකලා කොටියගේ ප්‍රමාණය කියනවා ඒගොල්ලෝ. වලහගේ අඩිය දැකලා වලහගේ ප්‍රමාණය කියන්න පුළුවන්. මිනිස්සයන්ගේ අඩිය දැකලත් කියන්න පුළුවන්. මිනිස්සයා වයස කීයද කියලා අපිට කියන්න පුළුවන් කමක් තියෙනවා. සාමාන්‍ය උස මහත. නමුත් ඒක හරිම හරි නිර්ණයක් නෙමෙයි. ඒක හරිම නිර්ණයක් නෙමෙයි. ඒක යම් කිසි නිර්ණයක් තීරණයක් ගන්න භාවිතා කරන ක්‍රමවේදයක්. ඉතින් මෙන්න මේ ක්‍රමයට මේ රටේ මිනිස්සු අලි ගොඩාක් ඉන්නවනේ ලංකාවේ. ඉතින් මිනිස්සුන්ට ගොඩාක් ගැළපෙන ඒ සූත්‍රය. ඒ වගේ ඉක්මනින් තීරණයට එන්න එපා ධර්මය ගැන. අලින්ගේ ඇත්ත අඩි දැකලා, ඒ ඇතුන්ගේ ඇත්ත අඩි දැකලා ඉක්මන්ට තීරණයකට එනවා වගේ ඔය ඇත්තෝ ඔයගොල්ලෝ මේ කොයි වෙලාවකවත් ධර්මය ගැන අන්න එහෙම සරලව තීරණයකට එන්න එපා කියනවා. එහෙම තීරණයකට ආවොත් මොකද වෙන්නේ? ඒ මිනිස්සයා එතනමයි පින්නතුනි නතර වෙනවා. දැන් ලංකාවේ මිනිස්සුන්ට මොකද වෙලා තියෙන්නේ? ලංකා මිනිස්සු චතුරාර්ය සත්‍ය දන්නවා. ලංකාවේ මිනිස්සු ආර්ය අෂ්ටාංග මාර්ගය දන්නවා. හිතන් ඉන්නවා. දන්නවා කියලා හිතන් ඉන්නවා. ඒව නැත්තම් ලංකාවේ මිනිස්සු මේ පටිච්ච සමුප්පාද දන්නවා. ධම්මපදයේ ගාථා 423ම දන්නවා. හිතන් ඉන්නවා, දන්නවා කියලා හිතන් ඉන්නවා. හිතන් ඉන්නවා විතරයි. එක ගාථාවක් ප්‍රත්‍යක්ෂ නැහැ. ඕවා අපි ඔක්කොම කටපාඩම් දුන්නත් මේ එක ගාථාවක් ප්‍රත්‍යක්ෂ කරගත්තේ නැත්නම් අර සීලුම ගාථා දන්නේ නැහැ. එකක් හරි ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනේ. යථා භූත ඥාන දර්ශනයෙන් දැකිය යුතු වෙන්න ඕන පින්නතුනේ. ආන්නේ ඒ නිසා තමයි නතර වෙන්නේ. බුදුදහම පිළිබඳව අපි හොයාගෙන යද්දි බොහොම පටු සංකල්ප තියෙනවා. බුද්ධාගම කියන්නේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියයි. එහෙම නැත්නම් බුදුහාමුදුරු දේශනා කරේ සියල්ල නැති වෙනවා කිව්වා. නැත්නම් බුද්ධාගමේ කියන්නේ පින්දහම් කළා. ඔව්, මෛත්‍රී බුදුහාමුදුරු දකින්න යන්න පින් රැස් කරගන්න කියන එක. ඔන්නෝම පටු කෝණයකට කාගේ ළඟත් පොඩි පොඩි වචන නැද්ද තියෙනවා. අන්න ඒක ලොකු දුර්වලකමක්. එක දුර්වලකමක්. මෙන්න මේක තමයි අර ඉක්මනින් සංකල්පයකට ආපු ඇත්ලා අඩිය දැකලා ඉක්මනින්ම පදනමකට ආපු මෝඩකම. ආනන්ද හාමුදුරුවන්ගේ බණ එතන ඒ හාමුදුරුවෝ මොකද්ද කියන්නේ කියලා ඇහුවහමත් මේ සමහර ඇත්තෝ තැන් තැන්වල කියපු වචන මට ඇහෙනවා. ආයි පණවිඩේ එනවා. මම කියන්නේ මේ ඒ හිතන්න නැතුව ඉන්න කියලා කියනවලු. එහෙම නැත්තන් සමහර අය කියලා තියෙනවා මේ ආනන්ද හාමුදුරු කියන්නේ හිත දිහා බලන් ඉන්න. මේ සම්පූර්ණ වැරදි. හිත දිහා බලන් ඉන්න කියනවා කියලා කියනවා. එහෙම නැත්තම් ආනන්ද හාමුදුරු ඔක්කොම අතහැරලා දාන්න කියලා කියනවා. පූත අල්ලගන්න එපයි කියලා කියනවා. එහෙම නැත්නම් ආනන්ද හාමුදුරු කියන්නේ බණ අහන්න කියලා. බණ ඇහුවාම නිවන් දකින්නයි කියලා කියන උන්වහන්සේගෙම බණ අහන්න කියලා තමයි උන්වහන්සේ කියන්නේ හැමතිස්සෙම. අන්න ඒ වගේ පින්නතුනේ තව තියෙනවා ගොඩාක් තියෙනවා දේවල්. ඔය විදියට නොයෙකුත් ආකාරයන්වලදී පටු කෝණයකට මේ ඇත්ත මේක සකසනවා. සකසලා කියනෝ මෙන්න මේකයි කියන්නේ කියලා. තේරුණානේ? මං කියන්න හදන එක මටවත් කියා ගන්න බැරි එකේ මං කියන එක බොහොම ලස්සනට මේ මේ ගොනු කරන හැටි එක වචනයකට. එතකොට මා කියන එක ගැන ගොනු කිරීම ගැන පුදුමයක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ මහා සරුවච්චතාඥාණයෙන් දේශනා කළ මහා ශ්‍රී සද්ධර්මස්කන්ධය වචන දෙකකට බෞද්ධයේ ගොනු කරනවා කියන්නේ මොනතරම් මෝඩකමක්ද ඒක? සුවාසු දහසක් ධර්මස්කන්ධයෙන් මහා ප්‍රඥාවෙන් දේශනා කළ උතුම් ශ්‍රී සද්ධර්මය ඕ එක වචනයකට ගොනු කළා කියනවා ලැජ්ජ නැතුව. බුදුහාමුදුරුවෝ කියන්නේ අනිත්‍යයි කියලා. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මේ ඔක්කොම දුකයි කියලා. ඔන්න ඔය වගේ වචනවල ඉන්නවා. මේක තමයි බෞද්ධයාගේ තියෙන පරම මෝඩකම. පරම මීහරක් ගතිය කියලා කිව්වක් කමන්නේ දැනෙන්න ටිකක්. මේ තරම් පින්නතුනි බූරු ගතිය තවත් නැහැ. සත්තුන්ගේ නම් කිව්වම මතක හිටිනවනේ. ඉතින් ඒ නිසා ඕක නැති කරගන්න. සියලු දෙනාටම කියන්නේ ඕක නැති කරගන්න. ඔය පදනම් ඔක්කොම පැත්තකින් තියන්න. පැත්තකින් තිබ්බහම ඔබ නව කෙනෙක් හැටියට පුබුදිනවා. විදර්ශනා කරන්න මේක අපි තේරුම් ගන්න ඕන. මෙහිම කෙටි පදනම් වල ඉන්න හොඳ නෑ කියන එක. දැන් භාවනාව කියන කාරණය මොන තරම් ගැඹුරු සිද්ධාන්තයක්ද? ඒක මහා සාගරය වගේ ගැඹුරු සිද්ධාන්තයක්. නමුත් අපේ මිනිස්සු කියන්නේ අහුවහම භාවනාවට කුඩා උපකල්පන තියෙනවා. භාවනාව කියලා කියන්නේ සිත එකක කරගන්න එකනේ කියලා කියනවා. ඉතින් හරි වැරදි ඒවා. ඒ තෙරක් දකින් නැතුව කියන කතන්දරය. ගුවන් යානය කියන්නේ කුරුල්ලෙක් වගේ කියලා කිව්වා වගේ තමයි. ඒක කිසි තේරුමක් නැහැ. ගැඹුරු අවබෝධයක් නැහැ. නිකම් සරල පිටින් හැඩයක් Tamanට පෙනෙච්ච විදිය තමයි ඔය කියන්නේ. එහෙම නොකිය පින්නතුනේ විදර්ශනාවට ලක් වෙන්න කල්පනා කරන්න ඕන. නුවණින් මෙනෙහි කරන්න කල්පනා කරන්නට ඕන. කින් සච්ච ගවේසි මොකද්ද සත්‍ය කියන එක තමා තුලින් ප්‍රත්‍යක්ෂ වෙන තුරුම. කින් කුසල ගවේසි මොකද්ද මේ ලෝකෝත්තර කුසලය කියලා කියන්නේ කියලා හසු වෙන තුරුම තමන් විදර්ශනාවකින්ට ඕන. අපි හිතමුකෝ මාර්ගඵලයක් ලැබුවා කියලා යම්කිසි උත්තමෙක්. එයා ඉන්නේ මොකද කොතරද? එයා ඉන්නේ ත්‍රිදර්ශනාවේ පින්නතුනේ. ඒ උත්තමයා ඉන්නේ ත්‍රිදර්ශනාවේ. අපි හිතමු දෙවෙනි මාර්ගඵලයේ තුන්වෙනි හතරවෙනි මාර්ගඵල ලැබුවයි කියලා කොතනද ඉන්නේ? ඒත් ඉන්නේ විදර්ශනාවේ. හැබැයි අර බෝධුන් කෙනාට වගේ වැරදි වැරදි විදර්ශනාවක නෙමෙයි ඉන්නේ. බොහොම සම්මාදිට්ඨික විදර්ශනාවක් තියෙනවා. ලෝකෝත්තරත්වයට පත්වෙච්ච කෙනා තුළ පවතින විදර්ශනාවක් තියෙනවා. ලෞකිකත්වයේ සිටිද්දී වැරදි වැරදි කරන විදර්ශනාවක් තියෙනවා. ඒක වැරදි වැරදි කෙරෙන්නේ. ඒක විදර්ශනාව අතෙන්දි තතුසේ ඉක්මනින් දකිනවා. පුහුදුන් භාවයේ සිටියදී වැරදි වැරදි නැගිටිනවා. වැටි වැටි නැගිටිනවා යා. මෙන්න මේ සිතම තමයි පින්නතුනේ විවිධ තැන්වල පිහිටන්නේ. ඒ පිහිටන තැන්වලට අනුව තමයි ඒ ඇත්තන්ට සංසාරය සැකසෙන්නේ. ඉතින් මේ හිත හදාගන්න මෙලවට සැපයි පරලොවට සැපයි සංසාරයට සැපයි හිත හදාගත්තොත්. එතකොට දැන් බණ අහන්න ඕන අපේ මතකයට හෝ බුද්ධියට හෝ තැම්පත් කර ගැනීමට නෙමෙයි. අපි සද්ධර්මය අහන්න ඕන ආත්ම ගවේෂණයට. ඔබ ආත්ම ගවේෂණය කරන්න අපි ඔබට උදව් කරන්නම් ඔබේ ගවේෂණයට. මේ සසරින් එතර වෙන මඟ සොයනවා. මේ සංසාර සාගරයේ අතරමං වෙච්ච මේ නැවියා ගොඩබිමක් හොයනවා. ෂේම භූමියක් සොයනවා. ඔබට හමු වුණාද ලැබිලාද තියෙන්නේ? හමු වුණා නම් ඔබගේ හද ගැස්ම අඩු වෙලා ඇති. ඈ මරණ බය නැති වෙලා ඇති. සංසාරගත අපා බය නැති වෙලා ඇති. ජීවිතය සැහැල්ලු වෙලා ඇති. සහනයටපත් වෙලා ඇති පින්නතුනේ. දැන් මූදේ අතරමං වෙච්ච කෙනෙකුට මොනවද තියෙන්නේ? මරණ බය තියෙනවා. කුසගින්නේ මිය යයි කියලා බය තියෙනවා. පිපාසිත බය තියෙනවා. කොයි වෙලාවක හරි සතෙක්ගේ ප්‍රහාරයකින් තමන් සතෙක්ගේ ආහාරයට පත් වෙයි කියලා බයක් තියෙනවා. ඒ ආදී තව බය ගොඩාක් එකතු වෙනවා නොයෙකුත් විදියට. නමුත් ගොඩබිමකට ආවට පස්සේ එයාගේ පිපාසිත බය නැහැ. හොඳට වෑවර පොල් ගස් තියෙනවා, ඔන්න තැඹිලි ගස් තියෙනවා. අනේ දැන් මට පිපාසිත බය නැහැ. දැන් නම් ඉතින් වැල්ලේ හරි ඉස්සෙල්ලා නිදා ගන්නවා අතපය හතර දිගේ ඇරලා. හොඳට මට දැන් මරණ බය නැහැ. මං ගිල්ල බැරෙන්නේ නැහැ. මේ දැන් මං හොඳට ඉන්න ඕනේ. මේ කොච්චර සැනසෙල්ලක්ද කියලා කල්පනා කරනවා. ආහාර පාන නැති වෙයි කියලා මට බයක් නැහැ. මේ තියෙන ගස් වැල් කොළ අල තියෙනවා, මට හොයා ගන්න පුළුවන්. බය නැති වෙනවා. ආන්න ඒ වගේ පින්නතුනේ බය නැති ස්ථානයකට, අභය ස්ථානයකට, කේම භූමියකට පැමිණෙන්න ඕන. කේම කියන්නේ බය නැති ස්ථානයට, නිර්භයත්වයට. නිර්වාණයට පාවිච්චි කරන වචනයකුත් තමයි කේම. ඔබ නිර්භයත්වයට පත්විය යුතුයි. ජාති ජරා ව්‍යාධි මරණ අපා බය ආදී දේවල් ඔබට නැති විය යුතුයි පින්නතුනේ. ඒකට තමයි මේ අපි උත්සාහ කරන්නේ. දැන් අපි තුලම තියෙන සංසාර සාගරේ මොකක්ද? අපි තුලම තියෙන සංසාර සාගරේ මොකක්ද කියන්නේ? මිනිස්යාගේ තණ්හා වේගයන් එහෙම නැත්නම් මේ එකතු කරගත්ත මහා සිතිවිලි වල ඇති අතරමන් වීම දකින්නේ පින්නතුනේ දෘෂ්ටි අතර, සංකල්ප අතර. මේ අතරමන් වීම දකින්නේ මුහුදේ අතරමන් වීමක් හැටියට. ඔබ තමයි සංසාරේ, මේ මොහොතේ සංසාරේ තියෙනවා. එහෙමනම් තමන්ගේ දෘෂ්ටි සංකල්ප අතර අතරමං වෙලා ඉන්නවා. ඉතින් අතරමං වෙලා ඉන්න ගමන් සමහර උදවියට සංඥාවක් එනවා, ඔයාව දෙවියෙක් ඇවිල්ලා ගලවා ගනී කියලා. එතකොට මිනිහා කරන්නේ වටපිට බලලා කොහොම හරි ක්‍රම උපායන් යොදලා තරු අණුව හරි සත්තු පිහාමින පැත්ත දිහා බලලා හරි ඉර පායන ක්‍රමවේද ඒවා ආදී බලලා විද්‍යාත්මක ක්‍රමයක් යොදාගන්නේ නැහැ.
ඒ මනුස්සයා අර දෙයියෙක් ඇවිල්ලා නිදහස් කරගනී කියලා එක තැනක දෙයියෝ යද යද ඉන්නවා. තව මනුස්සයෙක් ඉන්නවා ඒ මිනිහට දෙයියෝ යද ගන්න දෙද්දාවි කියලා. අනිත් බෝට්ටුවේ ඉන්න මනුස්සයා කල්පනා කරනවා ඔබ ඕන දෙයියෙක් යද ගනින් මම පොඩ්ඩක් බලන්න ඕන මේ වැඩේ හරියන්නේ නැහැ. එයාට පේනවා බොහොම සංචාරක කුරුල්ලෝ ඉන්නෝනේ බොහොම මෝදු තරණය කරන මේ කුරුල්ලෝ පියාඹින පැත්තක්. එතකොට එහෙම තීරණය කරගන්නවා තරු ආදී පිහිටපු ආදී ක්‍රම වේදවලින් ඉස්සර කාලේ විදියට මේ පැහැදිලි කරගන්නවා. ආදී වශයෙන් නොයෙකුත් නොයෙකුත් ක්‍රම උපායන් තියෙනවා පින්නතුනි. ඔය දිසාවන් හොයා ගැනීමේ හැකියාව තියෙනවා. ආන්න ඒ වගේ ක්‍රමවේදයක් අනුගමනය කරලා එක තැනැත්තෙක් හබන් ගහනවා ගෝමාරි මහන්සියලා. අරය යද යද ඉන්නවා. යද යද ඉඳලා මොකද වෙන්නේ? එයා යෝම ඔව් මේ යනවා තෙරක් හොයාගන්න. මොකද එහෙම කෙනෙක් නැහනේ කවුරුත් ඇවිල්ලා උස්සල ගිනිල්ලා තියන්න. ඒක මනෝ සංකල්පයක් දෘෂ්ටිමේ අතර අතර මංවීමක්. ඒ නිසා පින්නතුනි අපිව පින විසින් හරි නිවන් දක්වයි කවුරු හරි බලවේගයක් විසින් නිවන් දක්වයි අපේ සැනසිල්ල අපිට ගෙනල්ල දෙයි කියලා හිතාගෙන ඉන්න එක මුලාවක්. අර නැවේ අතරමං වෙච්ච අර යහපත් මනුස්සයා වගේ තරු අනුව බලලා සත්වයන්ගේ පියාසර කරන දිසාවන් අනුව බලලා නොයෙකුත් ඉඟි ලක්ෂණ දිහා අහසේ හැඩයන් දිහා බලලා එයා ගොඩමිම සොයා ගැනීම සඳහා යම් ප්‍රයත්නයකදී ප්‍රයත්නයක් දරලා ගොඩබිම සොයා ගන්නාසේම ගොඩබිම සොයා ගන්නා ආකාරයටම පින්නතුනේ මේ ගොඩබිම අපේ ජීවිතයේ තියෙන විමුක්තිය සොයාගත යුතුව පවතිනවා. තමාගේ දුකින් තමන්ට නිදහස් වෙන්න තියෙන්නේ. යංකෝ බික්කු දුක්ඛං තත්‍රතේ චන්දෝ පහතබ්බෝ. බුදුහාමුදුරුවෝ කියලා නැහැ සැපත් හරින්න කියලා නැහැ කොයි බගවත්. දුකයි නම් දුකයි අත්හරින. දැනුත් මේ අපි උත්සාහ කරන්නේ දුකයි. ඉතින් මිනිස්සයෝ සමහර වෙලාවට සැපයි කියලා ගන්න දේවල් තුල පින්නතුනේ දුක බහුලව තියෙනවා. එහෙත් ඒ මිනිස්සයා ඒකේ දුක දකින්නේ නැහැ. දුක දකින්නේ නැහැ. ඒක බුදුහාමුදුරුවෝ පිළිගන්නවා ඒක. මොකද දුක දකින්නේ නැති හේතුව? මොකද හේතුව මේ සත්වයා මේ ලෝකේ ඇලෙන්නේ යම්කිසි ආස්වාදයක් තියෙනවා. ආස්වාදයක් තියෙනවා බරපතල ආදීනමයක් තියෙනවා. ආස්වාදයයි ආදීනමයි නේ තියෙන්නේ. ආස්වාදයක් තියෙන විශාල ආදීනමයක් තියෙනවා. ඒ ආදීනමේ දකින්නේ ඉතින් අර උපමා කරනවා පළඟැටියා ආස්වාදනීය ආස්වාදනීයයි ගින්දර. එයා ඒකට ඇලෙනවා. ඇලුනහම ඒකෙන් එයා ආස්වාදයක් ලැබෙනවා ආදීනමයක් ලැබෙනවා. ආදීනමය කියන්නේ පිච්චිලා මැරෙනවා. ඒක බිඳුතුනි ඔය ලාම්බුවල හැම මම ගොඩක් බලාගෙන ඉඳලා තියෙනවා භාවනා මධ්‍යස්ථානවලදී. ඔය තියෙනවනේ අර ලාම්පු වෙලල ඒ ලාම්පු ළඟ එහෙම මම බලාගෙන ඉඳලා තියෙනවා. ඇත්තට මේ සතාව ඒ ආලෝකයෙන් පිච්චෙනවා සමහරලාට. පිච්චිලා වැටිලා දැන් ටිකක් පිච්චිලා අර දිංගක් හරි පිහාටු ගහන්න පුළුවන් නම් ආයි ගහටද දුවන්නේ? ආයි බාරයකට දුවනවා වගේ ආයි දුවනවා. තේරෙනනේ මේ 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 අමාරුයි. මේ ලෙඩ වෙලා මේ හොඳටම ડોක්ටර් කියනවා දැන් දිය වෙලා ඔයාට මේ 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 අර රෝග මේ රෝග සිරෝසියස් මේ ඇදිලා තින්නේ යන්න එපා බොන්න එපා කියනවා. මිනිහා ආයි බාරයකට දුවනවා වගේ මේ සතත් හරියට ආයි ලාම්පුවටම දුවනවා ආයි පිච්චෙනවා. පිච්චිලා නැත්තට නැති වෙනවා. අන්න පින්නතුනේ ආස්වාදේ ආදීනවේ දකින්න පුළුවන් කෙනා තමයි මේ ලෝකෙට බය වෙන්නේ. මේ ලෝකෙ දුකක් කියලා තේරුම් ගන්නයි. මේ ලෝකෙ දුකක් කියලා තේරුම් ගත්ත අය තමයි මොනවා හරි භාවනාවක් අහිංසක ලෙස ප්‍රගුණ කරන්න පින්නතුනේ. ඔය අනුන්ගේ භාවනාවයි කියලා අරගෙන අනිත් භාවනාවලට පහර දෙදී ඉන්න කට්ටියට තියෙන්නේ ඒක වෙනම අපහසුතාවයක්. ඒ තියෙන්නේ මේ ද්වේෂය සහ වෛරය පතුරවා ගැනීමක්, අහිංසක ලෙස භාවනාවක් පුරුදු කරනවා පින්නතුනේ. ජීවිතේ දුකයි කියලා එයා තමයි පින්නතුනේ කවදක හරි හරි දේ හොයන්නේ. දැන් පස්වග මහණු මොනවා හරි විමුක්තියක් සෙව්වා. අනිත් හිටපු ජටිලයන් අර තුම්බෑ ජටිලයන් ආදී පිටස ඒ ඇත්තොත් මොනවා හරි විමුක්තිය තමන් දන්න විදියට සෙව්වා. ඒ නිසා ඒ ඇත්තෝ ආත්ම ගවේෂකයෝ පින්නතුනේ හොඳ. ඒ නිසා අපිටත් හරිය වැදගත් වෙන්නේ මේ මොනම හරි විදියකින් මේ ආත්ම ගවේෂණය කරනවා නම් නිස්සරණ අධ්‍යාසයකින් අන්න ඒ අයට මේක කවදක හරි වැටහෙනවා පින්නතුනේ. සත්‍ය කවදක හරි වැටහෙනවා. ඒ වගේම පින්නතුනේ තව සත්තු జాතියක් ඉන්න බඹරු ගිහිල්ලා අර අලියගේ කන් පොත්ත යට වැහෙන පැණි වගේ දෙයක් තියෙන ඕකේ වහනවා ගිහිල්ලා. මං ඇත්තද කියලා ඔක මේ බලන දවසක් මේ අලියෙක් ළඟ ඉඳලත් බැලුවා. ඔය ඇත්ත උන් එනෝ ඒ බඹරු එනෝ ඒකට හරි කැමති මේ ඒ අලියගේ කනෙන් වැහෙන මේ අර පැණි වගේ දෙයක් වැහෙනෝ ඒකට කැමති. අලියා මොකද කරන්නේ? මෑම කරලා කම්පොත්ත හයියෙන් ගහනවා චටස් ගාලා. ගාබු ගම බඹර බිම. අදෙන්ද වහනකොටම ගහනවා හයියෙන් මිනිහා. ඉතින් අලියටත් කිතිය ඇතිනේ උතන වහනකොට. ඉතින් මේ කම්පොත්තෙන් ගැහුවම ඩොංගල බිම. එහෙමනම් මෙන්න මේ ලෝකෙට ඇලෙන මේ මිනිස්යාන්ට අවසානේ සිද්ධ වෙන්නේ විශාල ආදීනමයක්. සමහරලාට ආශාදය නැති තරම් අල්ප ආශාදයයි මහා දුක්ඛාදීනමයක් තියෙන පින්නතුනේ. එහෙමනම් මේක දන්නව නම් සිත ලෝකෙට అలවනවද? නෑ පින්නතුනේ, කිසි කෙනෙක් සිත ලෝකෙට అలවන්නේ නෑ. ඒ ඇත්තෝ කල්පනා කරනවා මේ සිත ධර්මයට అలවන්න ඕන. කොහටද అలවන්න ඕන? ධර්මයට అలවන්න ඕන. සබ්බ රතින් ධම්ම රති ජිනාති. ධර්මයට అలවනවා නම් ඒ හිත දිනනවා. ඒ හිතට දිනුමක් තියෙනවා පින්නතුනේ. ඒ නිසා මේ ධර්මයට සිතාලෝපු අය, ඒකෙන් අදහස් වෙන්නේ අනිත් ගෙදර කන්න බොන්න ඉන්න හිටින්න ස්වාමි භාර්යා ප්‍රශ්න මුකුත්ම නැහැ කියලා කියන්නේ. ඒව පවතිනවා පින්නතුනේ. පැවතුනාට අංක 1 අංක 2 අංක 3ම තියෙන්නේ කොහේද? ධර්මයේ. අනිත් ඒවා අනුශේෂ පැවැත්ම. දැන් වෙලා තියෙන ඔක අනිත් පැත්තනේ ගොඩක් අයගේ නේද? මොකද්ද? ඔව් ධර්මයේ අනුශේෂ. අංක 1 අංක 2 අංක 3 වෙන ඒවා. එහෙම නෙමෙයි, ධර්මයට පින්නතුනේ සිතාලවා ජීවත් වෙන ස්වභාවයේ ප්‍රමුඛත්වයේ තියෙනවා. දැන් මේ බහන භාවනාවල් වලට එන පින්නතුන්ගේ තුලින් මම දකින්නේ අංක 1 තියෙන ධර්මය. කඩාගෙන බිඳගෙන කොහොම හරි ධර්මයේ අහනවා. කොහොම හරි තමන් ධර්මය අවබෝධ කරගන්න මහන්සි වෙනවා. රැකියාවත් නෙමේ සමහරලාට අංක 1 තියෙන්නේ. රැකියාව නෙමේ. ඈ තමන්ගේ දුව දරුවන් මේ ස්වාමියාගේ කන්න ටික හදලා දෙනවද කියන එකත් නෙමේ. අංක 1 ධර්මය. අන්න එවැනි අය තමයි පින්නතුනේ ධර්මයට මුල් තැන දුන්නු අය තමයි කවදක හරි ධර්ම අවබෝධය කරන්නේ. දැන් අපිට සල්ලි වලින් මේ ලොකු වෙන දෙයක්වත් ඒව ලැබෙන විදියට ලැබෙයි. හැබැයි ඒක එල්ලෙන්නේ නැහැ පින්නතුනේ. ඒකට මේ ඒක මුළු දිවියම පරිත්‍යාග කළා. ඒක ඇතුළට වෙලා මේ කඩයක් ඇතුළට වෙලා හින්දකට සල්ලි හම්බ කරන්න කල්පනා කරන්නේ. ඉතින් මම දැකලා තියෙනවා ඒ සමහර සිල්වර මුදලා ඇවිල්ලා එහෙම දැල් ගහගත්ත අර කොටුවක් ඇතුළේ පොඩි කවුලක් තියාගෙන අර මිනිහා හිරකාරයා වගේ මුළු ජීවිත කාලෙම මේක ඇතුළේ කඩෙන් එළියට ඇවිල්ලා නැහැ. හරි පව් කියලා හිතනවා. තමන්ම තමන් හිර වෙලා අර මිනිස්සයාගේ මේ ඇඟේ සම්පූර්ණ අර මේ සබන් සුවඳයි අර මේවයි ඔක්කොම එනවා ඇත්ත අර ඇතුළේ ඉඳලා. ඉතින් ඒ වගේ හිරකාරයෙක් වෙන්නේ ධර්මයට මුල් තැන දෙනවා. මොකද්ද? ධර්මයට මුල් තැන දෙනවා කියන්නේ. දෘෂ්ටිගත වෙලා ඒක ඉල්ලන එකද? ඈ අපිට හිතන්න පුළුවන් අන්න හොඳ ආගමිකයෝ අහවල් කට්ටිය මෙච්චර දවසට යදිනවා. අහවල් කට්ටිය අර ආගම තදින් පිළිපදිනවා. අර කට්ටිය ත්‍රිපිටකයෙන් එහා පොඩ්ඩක්වත් හිතන්නේ හරිෂෝ. එහෙම වුණොත් පෙන්නතුනේ දෘෂ්ටි ධාරීන් වෙනවා. බුදුහාමුදුරු දේශනා කරලා තියෙන්නේ මම කිව්වයි කියනවයි කියන පළියට බාරගන්න එපා කියලා. ඒකේ සී පාවිච්චි කරන්නේ වචනේ හේතුව තමයි බුදුහාමුදුරු බෞද්ධයන්ට නෙමෙයි මේක දේශනා කරේ. ඒක අනිත් ආගම් වලටත් හොඳ ආදර්ශයක්. අනිත් ආගම් වල නම් ඔහොම වචනයක් කියලා නැහැ. ඔවුන් කියලා තියෙන්නේ මේ වචනේම තමයි ඇත්ත, මීට එහා දෙයක් බාරගන්න එපා කියලා. බුදුහාමුදුරු හැම විටම අපගේ දෑත් ලිහලා, අපගේ දෙපා ලිහලා, අපගේ ඇස් ඇරලා අපට ස්වාධීනව හරියට යමක් තේරුම් කර ගැනීම සඳහා නිදහස දුන්නා. ඔකට කියන්නේ චින්තාමය නිදහස. සිතීමේ නිදහසක් තියෙන්න ඕන මිනිස්සෙකුට. ඒ සිතීමේ නිදහස තුළින් තමාගේ නිවන තමන්ට තෝරගන්න උදව්වක් බවට පත් වෙනවා. අන්න එවැනි නිදහසක් දීලා තමයි පින්නතුනි ඉස්සෙල්ලම ඔබට බුදුහාමුදුරු මේ ධර්මයේ දේශනා කරන්නේ. තේරුණානේ? එහෙම තමයි. එහෙම බන්ධනය කළා නැහැ. ඔය විනයේ ධර්මයේ වුණත් එහෙම අනවශ්‍ය විදියට බන්ධනය කළා නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ මොන්නතරම් විනය ධර්මයන් පණ කළත් අවසානයේ මොකද්ද දේශනා කරේ? ඕනම විනය ධර්මයකින් සිදුවන්නා වූ අවතක් ප්‍රශ්නයක් තිබේද, ඒ හැම දෙයක්ම ආනන්දය මරණාසන්න මොහොතින් අවසන් කිව්වා. ඊට පස්සේ කිව්වා බුදුහාමුදුරු මෙච්චර කාලයක් එක එක විනයම් පනවක පනව ඉඳලා බුදුහාමුදුරු ආරි වැඩේ කරේ නිකන් ගඟට කපවපු ඉනි වගේ වුණානේ මේකෙන් කියලා කිව්වා. කිව්වා කියනෝ නෑ නෑ ආනන්දය, ඒව සම්මුති දේවල්. ඒව එච්චර නිවනට අදාළම දේවල් නෙමේ, සම්මුති පැවැත්මට අදාළ දේවල්. සම්මුති පැවැත්මට අදාළ දේවල් පැවැත්මේදී පවතින්නයි තියෙන්නේ. ඕක දෘෂ්ටියක් කරගන්න, ඕක අන්තයක් කරගන්න, ඕක අපායට යන මාර්ගයක් කරගන්න උවමනාවක් නැහැ. කවුරු හරි සිත් ඇවීමකින් යම්කිසි දෝෂයක් නිසා හිතේ ඕක දරාගෙන ඉඳලා අපායට ගියොත් එහෙම ඒකේ වගකීම කවුද බාරගන්න වෙන්නේ? බුදුහාමුදුරන්ට බාරගන්න වෙනවා කිව්වා. ඒ නිසා මට ඒක බාරගන්න පුළුවන් කමක් නැහැ. මිනිසුන්ගේ යන අපාය යන එක. ඒ නිසා එවැනි දෝෂයක් නිසා අපාය ගියොත් එහෙම වෙනුතුනේ ඒකෙන් බුද්ධ ශාසනයට හානියක් වෙන නිසා ඔක්කොම මරණාසන්න මොහොතෙන් අවසන් කියලා දේශනා කරා. තේරණේ නැහැ. හැබැයි මේ පවු නෙමේ හොඳේ. අර එක එක විනයන් තියෙනවානේ. ශාසනයේ ඒ කාලේ තියෙන විනයන් තියෙනවා. ඒව පවුපින් ඒක අදාළ වෙනම යනවා. ඒක තියෙන චේතනාව මතනේ. ඉතින් අන්න ඒකයි වෙනුතුනේ. එහෙම දේශනාවක් කරා. එහෙමනම් අපිට ඒ තරම් නිදහස තියෙනවා. ඒ තරම් මානසික නිදහස විද්‍යාත්මකව තමයි හැම දෙයක්ම බුදුදහමේ ක්‍රමවේදයක් අනුව පැනවිලා තියෙන්නේ. ඒ නිසා සුළුෙන් කොටසක් දැනගෙන මදි කෙනෙක් ඒක විශාල වශයෙන් අධ්‍යයනය කරාම බුදුදහමේ තියෙන මහා ඵලල් නිදහස ඔබ කාටත් භුක්ති විඳීමේ හැකියාව තියෙනවා. එහෙමනම් මේ ආස්වාදයේ තියෙන ආදීනම හැම විටම දකිනවා නම් යා පුළුවන් තරම් ආස්වාදයන් වලින් ඈත් වෙනවා. මොකද හේතුව යා හැමතිස්සෙම දකින ආස්වාදයේ දකිනකොටම මේ සර්පයාගේ වලිකේ. සර්පයාගේ වලිකෙන් අල්ලනවද? අල්ලන්නේ නැහනේ. ඇල්ලුවොත් එහෙම අනිත් පැත්තෙන් ඇවිල්ලා කනවා. දන්නවනේ? මේ සර්පයාගේ වලිගේ. එහෙමනම් මේ ලෝකෙට හොඳක් කරන්න බෑනේ. හොඳක් කරලා දුන්නොත් හොඳක් හරි කරන්න ගියාම නරක නාමයක් ඇති වෙනවා. දැන් අපි මේ හොඳ ආස්වාදයක් ඇති කරගන්න යන්නේ මේ මිනිස්සුෙකුට හොඳක් කළා. හොඳක් කරන්න ගියාම සමහර වෙලාවට නරකක් කාන්න වෙනවා. ඔව් එහෙම දෙනවා. මම ඉතින් ඒ හේතුව ධර්මයේම විතරයි ලෝකෙට මිනිස්සුන්ට දෙන්නේ කියලා. මොකද හේතුව වෙන දෙයක් වැඩක් නැහැ. එච්චර වටින්නේ නැහැ. ධර්මයේ තරම් වටින්නේ සබ්බ දානං ධම්ම දානං ජිනාති. හැබැයි ධර්ම දානේ දෙන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕන තමයි. ඒ කියන්නේ ධර්ම අවබෝධයටපත් වෙච්ච කෙනෙක් වෙන්න ඕන. අවබෝධයටපත් වෙච්ච නැති කෙනෙක් කොහොමද ධර්ම දානේ දෙන්නේ? එහෙමනම් ඉතින් එයාට කරන්න තියෙන්නේ මේ ධර්ම දානේ දෙන කෙනෙක්ගේ ධර්මය අනිත් අය අතර ප්‍රචලිත කිරීම. ඒකත් ලොකු පිනක්, ධර්ම අවබෝධය කර ගැනීම සඳහා කියන පින ඇති වෙනවා. ඉතින් පින්නතුනේ අපි තුල අපි ගවේෂණය කළාට පස්සේ ඔන්න අපිට හම් වෙනවා පින්නතුනේ මේ සලායතන සදායතන අපිට හම් වෙනවා දකින්නට. ඒ වයි ක්‍රියාකාරීත්වය අපිට තේරෙන්න පටන් ගන්නවා. ඒ වගේම පංච උපාදානස්කන්ධය පේන පටන් ගන්නවා. ඒ වගේම පටිච්ච සමුප්පාදය අපි තුල ක්‍රියාත්මක වෙන විදිහ පටන් ගන්නවා. මේක පිටින් පටිච්ච සමුප්පාදයක් සසරට දාපු නිසා නෙවෙයි, මේක ලොකු ප්‍රශ්නයක් වුණේ. එතකොට ඒ විදිහට නිවන් දකින්න බැරි වෙනවනේ. මේ පටිච්ච සමුප්පාදය කියන එක වැඩ කරන්නේ මේ අපේ ආධ්‍යාත්මය තුළ. මේක පිටින් බලන්න තියෙන එකක් නෙමෙයි, මේක අපේ මේ සිතිවිලි දහමේ තුළ බලන්න තියෙන එකක්. ඒකමයි නිරෝධය. නිරෝධ කරන්න පුළුවන් ඒකනේ. දැන් ඕක මස් වල තිබ්බනම් නිරෝධ කරන්න බෑනේ. ඕක ඇඟිලි කපලා අත කපලා අයින් කරන්නේ. එහෙම අයින් කරන්න බෑ. මේ මේ මානසිකව තියෙන දෙයක් නිසා තමයි මේ හැමදේම අපිට දැන් ජාති ජරා මරණ කොහෙද තියෙන්නේ කියලා හුත් කියයි ශරීරයේ අපේ හාමුදුරුවනේ. ඉතින් ශරීරයේ ජාති ජරා මරණ තිබ්බනම් කවදාවත් නිරෝධ කරන්න හම්බ වෙන්නේ නෑ. මරණකම්ම නිරෝධ වෙන්නේ නෑ. ජාති ජරා මරණ හිතේ දින නිසා තමයි නිරෝධ කරන්න පුළුවන්කම තියෙන්නේ. දැන් බුදුහාමුදුරන්ට සම්බුද්ධත්වයෙන් පස්සේ අවුරුදු 35 ලැබූ සම්බුද්ධත්වයෙන් පස්සේ ජාති ජරා මරණ නෑ බුදු කෙනෙකුට. දැන් පින්නතුන ඕක සංකල්ප කරන්න නැතුව අර හාමුදුරු අහම කියනවා, මේ හාමුදුරු මෙහෙම කියනවා කියලා දැන් මේ බස්සු බක මූණු වගේ මේක දිහා බලන්න නැතුව මොකද කරන්න ඕන? මේක ගැඹුරින් විදර්ශනා කරලා බලන්න ඕන මොකද්ද මේ මහා දහම් පණිවිඩය කියලා. බුද්ධිය හිර වෙච්ච උදවි ඉක්මනින් තීරණ වලට එනවා. ඒක තමයි විශාලම ප්‍රශ්නේ. ඒ නිසා අර හස්තිපදූපම සූත්‍රයේ දේශනා කරපු ඒ බුදුබණ පදය නැවත නැවත අවදි කරගන්න පින්නතුනේ අමතක කරන්න එපා. ඒක නැවත නැවත අවදි කරගන්න තීරණ වලට ඉක්මනින් එන්න එපා. මේ කියන කාරණාවල් වලට හොල්මන් වෙන්නත් එපා, ප්‍රතික්ෂේප කරන්නත් එපා, අනුමත කරන්නත් එපා. හොඳින් අවදියෙන් බලා සිටින්න. හොඳින් අවදීන් බලා සිටින්න. එවිට පේන්න පටන් ගන්නවා. හැබැයි ඉතින් ඇස් පේන අයට, ඇස් පේන්නේ නැති කෙනෙකුට ඉතින් අර ඈත ගහක කුරුල්ලෙක් පෙන්වන්නට වැඩක් තියෙනවද? සමහර අය පිළිගන්නවා මට ඇස් පේන්නේ නැහැ, මට එච්චර දුර බලන්න බෑ කියලා. තව එක්කෙනෙක් ඉන්නවා එයාට ඇස් පේන්නේ නැති බව පිළිගන්නේ, මේ යකා බොරු කියන්නේ කියලා බලනවා. තේරෙන්නේ? ඇස් පේන්නේ නැහැ තමන්ට. නමුත් බැලුවා පේන්නේ නැති නිසා එයා පිළිගන්න ලෑස්ති නැහැ. තමන්ට ඇස් පේන්නේ නැහැ, තමන්ට ප්‍රඥාව නැහැ, තමන්ට නුවණ නැහැ, තමන්ට ශ්‍රද්ධාව නැහැ කියලා පිළිගන්න කැමති නැහැ. මේ යකා බොරු කියන්නේ කියලා කියනවා. නමුත් ඇස් පේන කට්ටිය කියනවා මේ අපිට පේනවනේ. එතකොට කියනවා උඹලා ඔක්කොම ඒ හාමුදුරුන්ගේ පැත්තේ. ඒකයි ඔය පේනවා කියන්නේ කියලා සමහරලාට කියන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසාවෙන් නුවණ තියෙන්න ඕන. මේකත් ඒ වගේ තමයි. ප්‍රඥාව නැමැති ඇස නැත්තම් පින්නතුනේ ධර්මයේ පේන්නේ නැහැ. තමාරගේ ප්‍රඥාව ඇහිලා තියෙන්නේ මොනවෙන්ද? කරපු පාප කර්ම වලින්. සමහර අයගේ සංසාරගත ලොකු පාප කර්ම තියෙනවා. ඒ වයින් එහෙම ප්‍රඥාව වැහිලා තියෙන්නේ. මේ පිබිදෙන්නේ ප්‍රඥාව. අවදි වෙන්නේ වැහිලා තියෙන්නේ කෙලෙස් වලින්, වැහිලා තියෙන්නේ කෙලෙස් වලට ආසත්ත වෙලා තියෙන්නේ. පිනතුනේ සද්ධර්ම අවබෝධය කරන්නේ කෙලෙස් වලට දෙද්දී ආසත්ත භාවයක් තියෙනවා නම් මොනම හරි දෙයකට ඒ කිසි කෙනෙක් ධර්ම අවබෝධය කරන්නේ ඒ වගේම ධර්ම අවබෝධය කළ කෙනෙක් ලෝකේ ඉන්නවා නම් එයා කෙලෙස් වලට තියෙන මහා අන්තගාමී ආසත්ත භාවයන්ගේ මිදිච්ච කෙනෙක් කියලා කියන්න පුළුවන්. ඒක නිසානේ අපායට යන්නේ නැත්තේ මිනිස්සුනේ. ඕනම සිටිවිල්ලක් උපදින ආකාරය දකින්න දැකලා ඒකේ තියෙන නිස්සාරත්වය දකින්න ආදීනවේ දකින්න ඒකේ හෝම කුණුබක් හිට යනවා. තමන්ගේ ගෙදර හරි තියෙන සීතකරණේ හරි තියෙන දෙයක් එළියට ගත්තා ලිහිල බැලුවා ඇස් තියෙන මිනිස්සෙක් නා හොඳින් ආලෝකයේ එතන තියෙනවා නා ඒකේ යම්කිසි නරක් වීමක් දින ඉක්ුත් වීමක් ඈ මේ මේ පාවිච්චයට නුසුසු තත්ත්වයක් කියලා දකින හැමදේම අපි කුණුබක් හිට ගන්නවා. ඉතින් ඒ වගේ වෙනතුනේ ජීවිතයේ තියෙන අකුසලයේ බැහැර කිරීමේ දැක්ම පහළ වෙනවා. ඒක තමයි සම්මා දිට්ඨිය. එයා වැඩ කරන්නේ පොතේ හැටියට නෙමෙයි. එයා වැඩ කරන්නේ චේතනාවේ හැටියට, හිතේ හැටියට. හිත පිහිටියේ කොහොමද කියලායි බලන්නේ. මම හොඳට බලනවා මේ මිනිස්සු ආත්ම සංවේදී මිනිස්සුද කියලා. ආත්ම සංවේදී ගති නැහැ. නීතියට අනුව වැඩ කරනවා, ආගමට අනුව වැඩ කරනවා, තමන්ගේ මතයට අනුව වැඩ කරනවා. ආත්ම සංවේදීව මේක හොඳද මේක නරකද මේක මෙහෙමද මේක මෙහෙමද කියලා තේරුම් අරගෙන වැඩ කරන සමාජයක් ගොඩ නැගෙන්න ඕන. එහෙම නැත්නම් පින්නතුනේ නීතිය නිසා කොටු කරගෙන ප්‍රඥාවෙන් හීන වෙලා හිටියොත් එහෙම සුළු දෙයකදී ඇවිලෙනවා. ඇවලුනාම අන්න ඇමරිකාව වගේ වෙනවා. තේරණානේ. නීතියට හිටියේ හැමෝම නීතියට ගරු කරලා ඉන්න ඕන. හැබැයි එක තැනකින් කොයි පැත්තෙන් හරි නීතිය කැඩුවද මුළු රටම විනාශයි. ඇයි? මේක නිකන් අර බෝලේ තද කරන් හිටියා වගේනේ. බුදුහාමුදුරුවෝ සමතේ භාවනාවත් පෙන්වලා තියෙනේ වගේ. අතින් බෝලයක් තද කරන් ඉන්නවා. බැලුමක්. උලම් පුරවපු බෝලයක් අතාරපු ගමන් උඩට එනවා. නමුත් එහෙම ක්‍රමයක් නෙමේ බුදුහාමුදුරන්ගේ මේ විවෘත විදර්ශනාව කියලා කියන්නේ. පින්නතුනේ බොහොම පුළුල් සංකීර්ණව ජීවිතයේ තේරුම් ගන්න සිද්ධාන්තයක් බවට පත් වෙනවා. ඒ නිසා මුළු ලෝකෙටම ධර්මය අවශ්‍ය කරනවා. ඒ නිසා යම්කිසි කෙනෙක්ගේ ළඟ සංයමයක් තියෙනවා නම් සංවර බවක් තියෙනවා නම් ඒ මෝඩකම නිසා නෙමේ ඒ පරිණතකම නිසා. සමහර අය හිතනවා ආවල් අය පොෂ් නැහැ, ආවල් අය මේම නැහැ, එයා හරි චාම් සංවරයි කියලා. ඒ සංවර බව, ඒ නිහඬ බව නිකන් නෙමේ පිටලා තියෙන්නේ මහා පරිණතකමක් එක්ක. ඒ නිසා ඒකේ අගේ අපිට හොඳට තේරෙනවා අර වගේ නොසන්සුන්ව පවතින දැන් ලංකාවෙත් ඉන්න නොසන්සුන් පිරිසක් වෙන කොහෙවත් නෙමෙයි. ඒගොල්ලෝ වැඩිපුරම ඉන්නේ විශ්වවිද්‍යාලේ. ඒ කියන්නේ විශ්වවිද්‍යාලයට ගිහාම එයාගේ ළමයාගේ ඔළුවේ ඉස්සෙල්ලම ගුණධර්ම නැති කරනවා. ආගම දහම නැති කරනවා. අම්මා තාත්තා නුඹලා හදලා තියෙන්නේ ජොලියට කියලා උගන්වනවා. ඊට පස්සේ ඒ ළමයාගේ ඔළුවෙන් ගන්න දෙයක් නැහැ. ඒ නිසා ඔබගේ දැහැමි දරුවෙක් සිටිනවා නම් විශේෂයෙන් ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයේ නොයෝන එක හොඳයි. යවන්නේ ගොඩක් අම්මල තාත්තලා. ඒකට හේතුව රජයකට පාලනය කරගන්න බැරි මහාසත් පුරුෂයෝ දහමක් උගන්වන තත්ත්වයක් විශ්වවිද්‍යාලයේ ඇති නිසා ගොඩාක් අම්මවරු තාත්තවරු එක්කෝ පිටරට යහපත් විශ්වවිද්‍යාලයකට යවනවා. එහෙම නැත්නම් තමන්ගේ දරුවෝ එතන ඉඳලා වෙනත් රැකියාවකට පුරුදු කරනවා මිසක් විශ්වවිද්‍යාලේ තේරුණයි කියලා වුණත් විශ්වවිද්‍යාලේ යවන්නේ නැති අය ඉන්නවා. මොකද අසත්පුරුෂ සේවනයේ ලැබෙනවනේ. ඒක බොහොම නරක තැනක්. හාමුදුරුවරුණත් හරි නරකයි. විශ්වවිද්‍යාලේ ගිහපු හාමුදුරු කෙනෙක් හරි නරකයි. දවසක් අර මහාචාර්ය කෙනෙක් මට වැදපු විදිහින් මම ඒක එදා තේරුම් ගත්තේ. මගෙන් ඇහුවා මේ මං අහවල් විශ්වවිද්‍යාලේ කතිකාචාර්යවරයෙක් කියලා ඉස්සෙල්ලාම කිව්වා. කියලා මගෙන් අහුවා ඔබ වහන්සේ විශ්වවිද්‍යාලය ගිහිල්ලා තියෙනවද කියලා. මං ගේතරම ගියේ නැහැ යන්න හිතකුත් නැහැ. පොඩි කාලේ ඉඳලා ආරණ්‍ය වල සහ ධර්ම වල මම යෙදිච්ච නිසා මට ඇත්තෙන් මේ පැත්තට යන්න බැරි වුණා. මගේ අනිත් මේ මගේ හිටපු පැවිදි සහෝදරයෝ නම් විභාග දෙක තුන හතර පහ කරගෙන තියෙන උපාධි පහක් හයක් විතර තියෙනවා. ඉතින් මම කිව්වා මම යන්න අදහසකුත් නැහැ, මට ඕන නැහැ. මොකද මම කාටවත් පෙන්වන්න අධ්‍යාපනයක් ලබන්නේ නැහැ. මේ මම යන්න අදහසකුත් නැහැ, ගිහිල්ලත් නැහැ කිව්වා. ඩක් ගාලා දන ගහලා වැඳා. වැඳල වංශය කිව්වා මම බුද්ධ රත්නයටත් වැඳ, ධම්ම රත්නයටත් වැඳ, සංඝ රත්නයට වඳින්න කෙනෙක් හෙව්වා මම මෙච්චර වෙලා. දැන් මං කිව්වනම් විශ්වවිද්‍යාල ගියා කියලා මිනිස්සු වඳින්නේ නැහැ. මොකද එයා කථිකාචාර්යවරයෙක් වෙන නිසා එයා දන්නා විශ්වවිද්‍යාලේ ගියා නම් හාමුදුරුවන්ගේ ඇටි කියලා. ඒ නිසා විශ්වවිද්‍යාලේ නොගියපු හාමුදුරු කෙනෙක් හොයලා වැන්දා. පින්වතුනි මගේ අධ්‍යාපන ක්‍රමය හැදිලා තියෙන්නේ මෙන්න මෙහිමයි. දැන් අපේ වහරක් තියෙනනේ උගත මනා සිල්පයමයි මතු රැකිනා කියලා. ඒ ක්‍රමයට නෙමෙයි මං හැදිලා තියෙන්නේ. මතු රැකෙනා සිල්පයමයි උගත මනා කියන ක්‍රමයට. තේරුණාද? මුළු ලෝකෙම යද්දී පින්නතුනි උගත මනා සිල්පයමයි මතු රැකෙනා කියන සම්ප්‍රදායට මා යන්නේ මතු රැකෙනා සිල්පයමයි උගත මනා කියන ක්‍රමයට. ඒ ක්‍රම දෙකෙන් හොඳ මොකද්ද දන්නේ? ඈ මතු රැකෙන ශිල්පයමයි උගත මනා. ඒ කියන්නේ තමන්ට ඉදිරියට අවශ්‍ය දෙයි තමන් ඉගෙන ගන්න ඕන, තමන්ට ඕන දෙයි තමන් ඉගෙන ගන්න ඕන, තමන්ට ඕන දෙයි ඉගෙන ගන්න ඕන, ලෝකයට අවශ්‍ය දෙයි ඉගෙන ගන්න ඕන, වඩා වැදගත් දෙයි ඉගෙන ගන්න ඕන, තමන් ඉන්න තත්ත්වයේ ඉඳලා, තමන්ගේ තරහතරම ඉඳලා, තමන්ගේ ශක්ති ප්‍රමාණයේ ඉඳලා තමන් අවශ්‍ය දෙයි තමන් ඉලක්ක කරගෙන ඉගෙන ගන්න ඕන, හදාරන්න ඕන. දැන් පින්නතුන්ට උමනා වෙලා තියෙන්නේ මොකද්ද? ධර්මයේ ඉගෙන ගන්න. දැන් කවුරු හරි ගිහිල්ලා ඔය ඇත්තන්ට කිව්වොත් කම්පියුටර් පන්ති යන්න වටිනවා වෙන්න පුළුවන්. නෑ, දැන් කාලේ ඒක නෙමේ. දැන් මතු රැකෙන ශිල්පයේම උගත මනා අපිට ඉදිරියේදී රැකවරණයක් තියෙන්නේ, ආරක්ෂාවක් තියෙන්නේ ධර්මයෙන්. අපි ධර්මයේ ඉගෙන ගන්නයි මේ මහන්සි වෙන්නේ, මේ උත්සාහ කරන්න කියලා. ධර්මයේ කියන්නේ පින්නතුනි එක චේතනාවකට, එක අරමුණකට අරගෙන මනස කොටු කරන එක නෙමෙයි. මනස තෙරපගෙන ඉන්න එක නෙමෙයි. තේරෙනනේ? දැන් අපි ළමයෙක් ගමු. ළමයෙක් කියන්නේ හුදෙක් මව්පියන්ට සලකගෙන ඉන්න කෙනෙක් වීමද? හුදෙක් විශ්වවිද්‍යාලයක උපාධියක් දරූ කෙනෙක් පමණක් වීමද? හුදෙක් ප්‍රියමනාප ලස්සන කෙනෙක් පමණක් වීමද? හුදෙක් කියන දේ මහගෙන ඉන්න ළමයෙක් පමණක් වීමද? හුදෙක් මිල මුදල් හම්බ කරන කෙනෙක් පමණක් වීමද? මොකද්ද ඔබ දරුවෙක් කියන කෙනෙක් හැදෙන්නේ පින්නතුනේ සියල්ල පූර්ණේ කරගන්න තැන. හැබැයි අපි දැන් තැන්වලදී අපි දකලා තියෙනවා එක් එක් තැන්වලදී දරුවාව එක තැනකට කොටු කරලා තියෙනවා කියලත් අපි දකිනවා. හැබැයි ඒවයි විපාකයේ අමල තාත්තල ලබනවා කාලයක් ගියාම. ඒ වගේ බිනුතුනි හිතත් කියන්නේ එක තැනකට එහෙම කොටු කරලා හදන එකක් නෙමෙයි. දැන් අපි භාවනාවයි කියලා අපි කොටුවක් කොටු කරන්න හදනවා. භාවනාව කියන්නේ කෙලෙස් මුකුත් නැති කර ගැනීම. කෙලෙස් කියලා දෙයක් නැහැ. මේ පිට කොහයක්වත් මේ බාණ්ඩ වගේ කෙලෙස් කියලා දෙයක් තියෙනවද? නෑ. ඒක තමන් හදන දෙයක්. එහෙම දෙයක් වස්තුවක් වශයෙන් දෙයක් නැහැ. ඒක චේතනාත්මක දෙයක්. ඒක කෙලෙස්. එකම දෙයකට දෙයාකාරයකට ක්ලේශ දෙකක් හැදෙන්න පුළුවන්. ඔන්න අපි මම කියන්නම් මෙහෙම තියෙනවා අපි හිතමුකෝ රසවත් කෑමක් තියෙනවා පීස කෑලි තුනක් තියෙනවා කියලා හිතමුකෝ පීස කෑනල්ල පීස කෑලි තුනක් තියෙනවා එකක් බුදු කෙනෙක් ආතන් වහන්සේ කෙනෙක් වළඳනවා තව එකක් ඉන්නවා සාමාන්‍ය හොඳ ප්‍රබුද්ධ මිනිස්සෙක් වළඳනවා තව මිනිස්සෙක් ඉන්නවා මේ හරිම කෑමට එහෙම පෙරේත මේ යාචකෙක් ඉන්නවා ඔන්න යාචකෙක් කෑම කනවා දැන් මේ පීස කෑලි තුන මේ තුන් දෙනාට ඇති වෙච්ච කෙලෙස් තුන එක වගේද නෑනේ තුන් ආකාරය හැබැයි තුන් දෙනාම පීස කෑවා හැබැයි කෙලෙස් තුන බුදුරු රහතන් වහන්සේලා නික්ලේශීව එක වැළඳුවා ප්‍රබුද්ධ කෙනා බොහොම ආචාරශීලීව එක බොහොම ආහාරය පිණිස ගත්තා අර මනුස්සයා බොහොම පෙරේත ලෙස ගත්තා එහෙමනම් යමක් තුල කෙලෙස් උපදවා ගන්න හදා ගන්න තමන්ගේ ආධ්‍යාත්මික ඒ පටලවා ගන්න ක්‍රමේ මේක පින්නතුනේ පිටින් බලන්න බෑ චේතාන්විතව අනුගත වෙන විදිය විතරයි එතනදී ඇති වෙන්නේ පින්නතුනේ ඒහත් එක්ක සිත ගැටෙන ආකාරය පමණයි මේ වෙන්නේ එහෙම නැතුව අපිට හොයන්න බෑ මොනම විදියකින්වත් සෝවාන් කෙනෙක් දැනගන්න පුළුවන් සෝවාන් කෙනෙකුට පමණයි. ඒ නිසා අපේ මිනිස්සු පුතජ්ජනයෝ පුතජ්ජන භාවයේ ඉඳලා සෝවාන් කෙනෙක් හොයනවා නම් එයා අමු පිස්සෙක්. පුතජ්ජන භාවයේ ඉඳගෙන සෝවාන් කෙනෙක් හොයනවා නම් අමු පිස්සෙක්. පුතජ්ජන භාවයේ ඉඳලා සකදාගාමි කෙනෙක් ගැන හොයනවා නම් ඒත් අමු පිස්සෙක්. පුදජන භාවයේ ඉඳගෙන අනාගාමීද නැද්ද කියලා අනාගාමී කියලා රැවටෙනවා නම් ඒත් පිස්සෙක් අනාගාමී නෙවෙයි යා කියලා බනවදිනවා නම් ඒත් පිස්සෙක් ඒ වගේම රහ පුදජන භාවයේ ඉඳගෙන අරයා රහතන් වහන්සේ කෙනෙක් කියලා පැහැදෙනවා නම් ඒත් පිස්සෙක් එයා රහත් නෙමෙයි ඒකා හොරෙක් කියා බනිනවා නම් ඌත් පිස්සෙක් ඇයි රහත් කෙනෙක් විශේෂ වෙන්නේ රහතන් වහන්සේ කෙනෙකුට දැන් හොඳ විශේෂඥ වෛද්‍යවරයෙක් විශේෂ වෙන්නේ ඒ වගේම විශේෂඥ වෛද්‍යවරයෙකුට. එහෙම නැත්නම් අපිට මේ මිනිස්සු කවුද කියලා තේරෙන්නේ නැහැ. එයා හඳුනන්නේ ඒ වගේම කෙනෙක්. එහෙම නේද? හොඳ දක්ෂ ඉංජිනේරුවෙක් විශේෂ වෙන්නේ ඒ වගේම දක්ෂ ඉංජිනේරුවෙකුට. ඒගොල්ලෝ පෑහිලා යන්නේ ඒකනේ. සමාන බුද්ධියක්. හොඳ තාරකා විද්‍යාඥයෙක් මේ ගැලපෙන්නේ ඒ වගේම තාරකා විද්‍යාව පිළිබඳව තියෙන විශේෂ ධාරාවක් තියෙනවා. මනෝවිද්‍යාඥයෙක් ගැලපෙන්නේ ඒ වගේම මනස පිළිබඳව විද්‍යාවක් තියෙන කෙනෙක්. එහෙම නැතුව මේ පුතජන භාවයේ ඉඳලා පැහැදෙන අයත් පිස්සු, දොස් නගන අයත් පිස්සු. හරි කෙනා කරන්නේ ගවේෂණය කරන එක. තමනුත් ඒ தത്വයට පත් වෙන්න උත්සාහ කරනවා. දැන් මේ රටේ තියෙන ලොකු ප්‍රශ්නයන්නේ ආරය රහත් නෙමේ කියලා බැනවදිනු. අහවල් කෙනා රහත් කියේ බැනවදින. ඒ මිනිස්සුන්ගේ සබ්බේ පුතඥා උම්මත්තකා කියපු මේ පිස්සු ගතිය තමයි තියෙන්නේ. එලි දකින්න පින්නතුනේ පිස්සුකම. වෙන දෙයක් නැහැ. ඊට පස්සේ මේ අපිටත් එක එක මාර්ගඵල පටලවනු. කවුරුත් මට මාර්ගඵල පටලවන්න ඕනේ නැහැ. මට මාර්ගඵල නැහැ කියන්නත් කවුරුත් උත්සාහ කරන්න එපා. මට මාර්ගඵල තියෙනවා කියන්න උත්සාහ කරන්නත් එපා. ඔබට මාර්ගඵල තියෙනවද නැද්ද කියලා බලන්න. මට තියෙන උමනා ප්‍රමාණය මං යන්න ඕන මාර්ගේ මම යන්න ඕන තැන ඒක මගේ නිර්මාණය. ඒක මං කරගන්න දෙයක්. මම සැපවත් තැනකට මාව හසුරුවාගෙන ගෙනියන එක මගේ වාහනේ බොහොම පරිස්සමෙන් පදවන එක මගේ යුතුයකම. මගේ වගකීම ඒක. ඔබේ වාහනේ ඔබ පරිස්සමෙන් ගෙනියන එක ඔබේ වගකීම. මොකද හේතුව කුත්තාමත්ති ධනම්මත්ති තිබාලෝ විහඤ්ඤති. අත්තාහි අත්තනෝ නත්ති කුතෝ පුත්තා කුතෝ ධනං. ඔබට කිසි කෙනෙක් නැහැ. මහත්තයට නෝනත් නැහැ, නෝනට මහත්තයත් නැහැ, දරුවන්ට මව්පියොත් නැහැ, මව්පියන්ට දරුවොත් නැහැ. හම්බ කරපු ධනෙ මිල මුදල් එකක්වත් නැහැ. එහෙමනම් මේ මහා ප්‍රඥාව මහා ඥානයේ පින්නතුනේ හුදෙක් ඒකීය චින්තනයකට දෘෂ්ටියකට කොටු කළ හැකිද? බෑ පින්නතුනේ. ධර්මයේ කියන්නේ මෙන්න මෙයයි කියලා කොටු කරන එක විතර අපරාධයක් තවත් නැහැ පින්නතුනේ. ඒක බුදු කෙනෙකුටත් බෑනේ එහෙම කොටු කරන්න. බුදු කෙනෙක්ගේ ගුණ බුද්ධාන්තරයේ දක්වාම දේශනා කරත් ඉවර නොවෙනවා කියන එකකින් අදහස් වෙන්නේ ඒකම තමයි. අර බුදු ගුණය නිර්වාණ ගුණය. බුදු ගුණය කියන්නේ ඒක. බුදු ගුණය කියලා කියන්නේ ඔයත් හිතන්නේ මේ අනුන්ට බෙහෙත් කරන එක, කෑම පැකට් බෙදා දෙන එක, කුඹුරු කරන එක, ඒවනේ බුදු ගුණය කියන්නේ. බුදු ගුණය කියලා හිතුවහම මිනිස්සුන්ගේ හිතේ මේ අපිට මේ ගෙවල් වලට ඇවිල්ලා උදව් කරන එක කියලා. එහෙම ගුණවලනේ අපි හිතන් ඉන්නේ ගුණ යහපත්කම් කියලා අපිට මේ ගරු කරනවා අපේ. එහෙම නෙමෙයි, ඒ ගුණ නෙමෙයි. බුදු ගුණ කියන්නේ නිර්වාණ ගුණයට. ඒකයි ඒ නිර්වාණ ගුණය කියලා. නිර්වාණ ගුණය කියන එක අහසතේ අචින්තයයි. එතකොට බුදු ගුණය බුදු කෙනෙකුට වයලා ඉවර කරේ. ඒක තමයි කරේ. බුදු ගුණය වයපු එක තමයි බුදු කෙනෙක් සිද්ධ කරේ. පන්සාලිසස පින්නතුනේ බුදු කෙනෙක් බුදු ගුණ වැයුවා. ඒ බුදු ගුණ සමහර අය දැක්කා. කෙනෙක් කියන්න පුළුවන් නෑ නෑ බුදු ගුණ වැයුවේ නෑ, බුදුහාමුදුරු බණ තමයි කිව්වේ කියලා. ඉතින් බණවල ධර්මය ඇතුළේ තිබ්බේ මොකද්ද? බුදු ගුණේ නිර්වාණ ගුණේ පින්නතුනේ. එහෙමනම් පින්නතුනේ බුදු කෙනෙකුටවත් බුදු ගුණ වයලා ඉවර කරන්න බෑ. එහෙමනම් ධර්මයේ ගුණ ඒත් එහෙමයි. යෝ ධම්මං පස්සති සෝමං පස්සති. එතකොට බුදු ගුණයයි ධම්ම ගුණයයි කියන්නේ දෙකක්ද? එකක්. ඒ ධම්ම ගුණයට පත් වෙන සංඝ ගුණයයි කියන්නේ තව එකක් නෙමෙයි. ඒකත් අර බුදු ගුණයයි ධම්ම ගුණයම තමයි එකක්. ධර්මයේ ප්‍රත්‍යක්ෂතාවයක් නැති සමයේදී පවා මම ඔය තුනම එකක් කියලා තර්ක කළා. කවුරුවත් එක්ක නෙමෙයි ඒක තර්ක කළේ. ඒක මම තර්ක කළේ මේ රටේ ඉන්න අතිපූජනීය ස්වාමීන් වහන්සේ කෙනෙක් වන නායුනේ අරියදම් මහතුරුත් එක්ක. ඉතින් මම නා විමනනේ උන්වහන්සේ ගුරුණෑගල ස්ථානයේ ඒ ගෙවෙල අනිත් භික්ෂූන් වහන්සේලා ටික ඔක්කොම මාම කන්න වගේ මේ හාමුදුරු මිත්‍යා දෘෂ්ටියක පිහිටලා මේ බලන ස්වාමීන් වහන්සේගේ කියා කියනවා. ඕම දිගට කියද්දී හරි මම දිගටම කිව්වා එකක්. කියලා කිව්වා. ඕම දුරට ගිහලා අනිත් හාමුදුරු දැන් ටික ඉන්න උන්වහන්සේලා වෙන පැත්තක් කරන් ඉන්නේ. අර හාමුදුරු ටික පොඩ්ඩක් විසර ගියාට පස්සේ නාවනේ අර ධම්ම හාමුදුරු මට මතක් කළා. ඕක ගොඩක් ප්‍රඥාව තියෙන අයටයි තේරෙන්නේ කිව්වා. නැත්නම් දැන් අර උන්නාන්සලා ඉස්සරහ ඕක මොකක් හරි එකක් කිව්ව නම් එහෙම අර ගොල්ලෝ දරන මතයට විරුද්ධව අපේ හාමුදුරුවෝත් ඒ පැත්තට ගියා කියලා හිත. උන්වහන්සේ ගියාට පස්සේ කිව්වා මාව රවට්ටන්න මේ කිව්වේ. උන්වහන්සේ කිව්වා ඕක බොහොම ප්‍රඥාව තියෙන එකයි. ඉතින් උන්වහන්සේ මගේ උන්වහන්සේ ළඟ මාන වෙන්නත් මට ආරාධනා ලැබුණා. සිවුරු පිරිකර ඔක්කොමත් හැදුවා. නමුත් ඉතින් මම දැනගත්තා ඉතින් මේ දින ක්‍රමවේදය දියුණු කරගෙන අපි යනවා මිසක් මේ නිකායෙන් නිකායට මාරු වෙන එක හෝ මේ මාරු කරයි යන ක්‍රමය කරගෙන ගිහිල්ලා තේරුමක් නැහැ කියන එක. ඉතින් උන්වහන්සේ කියලා ඉතින් උන්වහන්සේත් එක්ක මම දාන එකට දෙයකට වැඩම කළා. කටයුතු ජීප් එකේම උන්වහන්සේත් එක්ක කතා බහේ වැඩම කරා. ඉතින් මහා ධර්මදර ස්වාමීන් වහන්සේ නමක්, ඒ වගේම ත්‍රිපිටක ධර්මයේ කියන එක ඕනම සූත්‍රයක මුල් පද පේලි දෙක කිව්වනම් මුළු සූත්‍රෙම කියනවා. මුළු ත්‍රිපිටකයේම මතක තිබුණු ස්වාමීන් වහන්සේ මගේ වගේ හාමුදුරුවෝ නැහැ. දැන් ඔය බුරුම රටෙත් ඉන්නේ හාමුදුරුවෝ 3-4 නමයි. මුළු ත්‍රිපිටකයේම කටපාඩම් හාමුදුරුවෝ ඉන්නවා 3-4 නමක් කියලා. ඉතින් මේ ඒ වගේ ඉතින් මහා ධර්ම ධර්ම ස්වාමීන් වහන්සේ නමක්. ඉතින් උන්වහන්සේත් දේශනා කළා ඒක හරියද යෝ ධම්මං පස්සති සෝමං පස්සති. එතකොට එකයි. එතකොට ඒ ධර්මෙම නම් ආර්ය මහා සංඝ රත්නේ අරියත්වයේදී අවබෝධ කරන්නේ ඔහු ධර්මයට පැමිණිච්ච කෙනෙක්. එතකොට එකයි. තේරුණානේ? එතකොට මේ තුරුණුවන් කියන්නේ එකම එක ගුණ බලයක්. එකම එකට බැඳිච්ච ශක්තියක්. ගහක් කියලා කියන්නේ එකක් නේ. කාට හරි කියන්න පුළුවන් පොත්ත වෙනමයි, එලේ වෙනමයි, අරටුව වෙනමයි කියලා කියන්න බෑනේ. ගහක් කියන්නේ එකක්. අන්න ඒ වගේ එකම ගහක තියෙන කොටස් තුනක් වගේ එකට බැඳිච්ච එකක් තමයි තුරුණුවන් කියලා කියන්නේ. ධර්මයෙන් තොර සංඝරත්නයක් වෙන්න බෑනේ. ධර්මයෙන් තොර බුද්ධ රත්නයක් නැහැනේ. බුද්ධ රත්නයෙන් තොර ධර්මයක් නැහැනේ. සංඝරත්නයෙන් තොර ධර්මයක්වත් නැහැ. ඉතින් මේ මේ එකිනෙකට එකිනෙකට අවිනිර්භෝගික අවිනිර්භෝගික වෙන් කරන්න බැරි ධර්ම තුනක් හැටියට මතක් කළා. එහෙමනම් මෙතන එකයි. මොකද්ද ඒක? අන්න හොයන්නයි තියෙන්නේ. අයන්තු ප්‍රශ්න කරන්න ඕන ආදී විදියට නම් නුවරින් බලාගෙන ඉඳලා. ආලවක යක්ෂයා අහපු ප්‍රශ්නේ මම පොතෙන් බලනකොට පින්නතුයි මට තේරිච්ච දෙයක් තමයි මූණ යකෙක් නෙමෙයි මූ මහාචාර්යවරයෙක් කියලා. ඒ කියන්නේ ඒ තරම් ප්‍රශ්නේ ගැඹුරුයි. ඒ තරම් ප්‍රශ්න ගැඹුරු ප්‍රශ්නයක් අහන මේ මේ යකාන යකෙක් වෙන්න බෑ. මේ යකා මහාචාර්යවරයෙක්වත් අද මහාචාර්යවරයෙකුටත් අහන්න බැරි ප්‍රශ්නයක් තමයි මේ ආලවක යකා ඇහුවේ කියලා. ඒ වගේ විනෝදුනේ මෙතෙන්දිත් ඔයත්ෝ බලන්න ඕන මොකද්ද ඒක? මොකද්ද ඒක? බුද්ධ රත්නයයි ධම්ම රත්නයයි සංඝ රත්නය කියන්නේ එකයි නා මොකද්ද ඒක? ඇත්තෙම ඒක ඔබම අවබෝධ කරගත යුතු දෙයක්. එවිටයි ඔබට ඒක ආස්වාදය ලැබෙන්නේ. ඒ නිර්වාණ සුවය ඔබට ලැබෙන්නේ ඔබම අවබෝධ කරගත්තොත්. මට කියන්න පුළුවන් වචනේ. කිව්වහම ඒක වැඩක් නැහැ. දැන් රසයකට වචනයක් නැහැනේ. දැන් අපිට රස දැනෙනවනේ. රස වචන වලින් කියන්න බෑනේ. ඒ වගේම මේකත් නිර්වාණ රසය. එතකොට මේ මේකට එහෙම වචන සුලභ නෑ. වචනයකින් කිව්වයි කියලා ඒ රසය දැනෙන්නේ නෑ. තමන් එතෙන්ට මනස නිදහස් කර ගැනීම තමයි කරන්න ඕන. නැ මේකෙන් අදහස් වෙන්නේ නමක් තියෙනවා. නමුත් නමක් වශයෙන් හඳුනා ගැනීමට වඩා වැදගත් වෙන්නේ රසයක් වශයෙන් හඳුනා ගැනීම. පච්චත්තම් වේදිතබ්බෝ විඤ්ඤෝ හේතෙනි. බුදුහාමුදුරුවෝ ඒකම තමයි සිද්ධ කරේ. ඒක අර නමක් වශයෙන් හඳුනගත්තයි කියලා වැඩක් නැහැ. දැන් නිර්වාණය කියන නමක් වශයෙන් හඳුනගෙන තියෙන මුළු ලෝකයම නිබ්බාන නිර්වාණ කියලා නිවන් දකින්නවා කියන වචනේ හඳුනගල තියෙන වාචිකව වැඩක් තියෙනවා. නමක් විතරයි. ඒක තමන්ට දැනිලා තියෙන්න ඕන දෙයක්. ඒක දැනෙන්න ඕන දෙයක්. දැන් ඔය මේ මේ ආත්මේ නිවන් දකින්න බෑ. ඔය නිර්වාණය දකින අය බොරු කියලා යම් කිසි පහර දෙන මිනිස්සු ඉන්නව නේද? ඒ ඇත්ත පින්නතුනි පරම ප්‍රඥාව හීන මිනිස්සු. ඒ කියන්නේ දුප්පත් මිනිස්සු. තේරුණා නේද? ඉතාම දුප්පත් මිනිස්සු. ඒ කියන්නේ ඒ මිනිස්සෙකුට එහෙම දෙයක් ගැන හිතන්නවත් බෑ. අපි හිතමුකෝ ලංකාවේ මිනිස්සුන්ට සමානලාට මේ මෙහි ඉන්න මිනිස්සුන්ට කියන සමහර මිනිස්සු ඉන්නවා රටේ තමන්ගේ පෞද්ගලික ගුවන් යානා පාවිච්චි කරන අය. මොන පිස්සුද එහෙම කරන්න පුළුවන්ද? ගුවන් යානයක් පෞද්ගලික පාවිච්චි කරන්න පුළුවන්ද? මොන තරම් වියදමක් යන මොන තරම් මේ දෙයක්ද ඒක කරන්න බෑ කියන්නේ. ඈ සමහර මිනිස්සු ලෝකේ ඉන්නවා අපේ රටේම ඉන්න මිනිස්සුන්ට මුළු අවුරුද්දෙම කන්න දෙන්න පුළුවන් මිනිස්සු ජනවත් වෙන්න. පිස්සුද ලෝකේ එහෙම මිනිස්සෙක් ඉන්නවද? අපිට අල්ලපු ගෙදරට සීනු කිලෝ දෙකක් ගෙනියන්නේ අපි හරි අමාරුයි. මල ගෙදරට දාන ගෙදරට එහෙම මිනිස්සු ඉන්නවද ලෝකේ? විශ්වාස කරන්න තියෙනවා. ඒක තමයි දුප්පත්කම. එයා දුප්පත් නිසා එයා හිතනවා ඇත්තටම එහෙම දෙයක් කරන්න මේ ඇත්තට නැද්ද? ඉන්නෝ දැන් අනේ පිටි සිටුතුමා කියන මිනිස්සේ අපේ මේ ගුරුවරයෙක්මයි කිව්වා බොරු ඕක ගොතාපු එකක්, ඕක මේ අනිත් අයත් දානවලට පොළඹවන්න ගොතාපු එකක්, මේ ඔහොම දෙයක් වෙන්න විදියක් නෑ. මේ අනේ පිටි සිටුතුමා කියලා කෙනෙක් මුළු ධනස්කන්ධේම මේ වේදන් කළා මේ බුද්ධ ශාසනයේ තියෙන පිස්සුද? එහෙම මිනිස්සු කරයිද කියලා හිතනවා. හැබැයි ඒ ගුරුවරයාම මෙහෙ ඇවිල්ලා කියනවා මෙන්න මේ ධර්මශාලාව පූජා කරාට පස්සේ මේ ඒ පින්වත් චන්දන දිසේර මැදිතුමා ඇවිල්ලා කිව්වා මං දැන් විශ්වාස කරනවා කිව්වා හාමුදුරනේ අනේ පිටිසුදුසු බාල හිටියා කියලා. අපි කවුරුවත් ලේසි මං හිතාගෙන හිටියේ නෑ පන්සලකට රුපියල් 100ක් දෙයි 200ක් දෙයි 300ක් දෙයි මෙහෙම වියදම් කරලා මෙහෙම හොයලා බලලා මෙහෙම ගොඩනැගීමක් කරලා මෙහෙම සාසනයට පූජාවක් කරන අය ඉන්නවා කියලා මම හිතාගෙන හිටියේ නෑ කිව්වා. එතකොට මේ මනුස්සයගේ තිබුණ දුප්පත්කම නැති වෙලා ගියා. තේරෙනානේ. එතකොට මේ ආත්මෙ නිවන් දකින්න බැහැයි කියලා කියන මිනිස්සුන්ට ඇත්ත වශයෙන්ම නිවන් දකින්න බෑ. ඔව්. දැන් පින්නතුන්ගෙන් සමහර අයගේ මිනිසුන් ඇහුවොත් ඔබට මේ ආත්මෙ ජනාධිපති වෙන්න අදහසක් තියෙනවා. අපෝ නෑ මට ඕන් නෑ මට බෑ කියලා නේ කියන්නේ. ඇත්ත වශයෙන්ම බෑ නෙමෙයි ශක්තිය නෑ. හැබැයි මගෙන් ඇහුවොත් මගේ යන්න මම උත්සාහ කරන මට බැරි නෑ. බැහැ කියන එක මගේ මාතෘකාව මේ වගේම නෑනේ. මාතෘකාවෙන් ඒක පොඩි කාලෙම අපි අයින් කරන්න පුරුදු වුණා. ඒක තමයි හොඳම ප්‍රගතිශීලී ගතිය. අපි මේ ලෝකයේ මිනිස්සුක විසින් දරන ලද අභියෝගයක් මටද දැරිය හැකියි කියන ඒ ආත්ම ධෛර්යය, ඒ ආත්ම ශක්තිය සැල ඇති කරගන්න ඕන. අන්න ඒක නිසා තමයි අපි නිවන් දකින්නේ. ඒකට කියන්නේ ආරද්ධ වීරිය. මේ මොකක්වත් නෙමෙයි. සතර සම්‍යක්පදානේ කියන්නේ ඕක. දැන් ඇත්තන්ට සතර සම්‍යක්පදානේ තිබ්බා. තියෙන්න ඕන. ඒ කියන්නේ වැටෙන්නේ නැතුව ඉස්සරහට යන්න එකනේ. සතර සම්‍යක්පදානේ කියන්නේ ඒක. වැටෙන්නේ නැතුව ඉස්සරහටම යන්න ඕන. මම මේ සත්‍ය අවබෝධ කරගන්නවා මිස මේ පස්සපසට එන්නේ නැහැ. ඒ වගේම පින්නතුනේ මැරෙන්න කලින් සත්‍ය අවබෝධ කරගන්න වා කියලා තියන්න එපා. එහෙම තිබ්බොත් එහෙම එතෙන්ට යනවා හිත. ඒක ටක් ගාලා වෙනස් කරන්න මට මේක අදම මේ දැන්ම අවබෝධ කරලා මේක අවසන් කරන්න ඕන. එතකොට මට මේකේ සුවය කාලයක් විඳින්න පුළුවන්. අපි ධර්මයේ සුවය විඳින්න ඕනනේ. දැන් ඔය කෙලෙස් සුවයනේ විඳින්නේ මොනවද? රාගයේ සුවය, ద్వේෂයේ සුවය, මෝහයේ සුවය, ඉරිසියාවේ සුවය, ඈ තණ්හාවේ සුවය තමයි ඔය විඳ ඉන්නේ ලෝකයා. විඳ සුවය කියන්නේ ඉතින් ගින්න පිච්චෙනවා. පිච්චි පිච්චි ඉන්නේ එකෙන්. ධර්මයේ සුවය විඳින්න ඕන. ධර්මයේ සුවය මොන වගේද? පින්නතුනේ ඒක ගත සිත නිවාලන සිසිලසක්. අර අවුවේ වේලි වේලි හිටව මිනිස්සෙකුට ඒසී කාමරයකට ගියා වගේ කියලා සමහර අය උදාහරණ දක්වනවා. මේ සෞදි අරාබියේ පැත්තේ මිනිස්සෙක් දැකලා එයා උදාහරණ දැක්වේ ඒ විදියට. මොකද අධික රස්නේ දැවෙනවනේ එළියේ. එයා දැවිලා ඒසී කාමරයකට ආවහම කෙලින්ම නිවන් දැක්කා වගේ සුවයක් දැනෙන්නේ. ඒ මිනිස්සයා ඒකම තමයි උදාහරණ දැක්වේ. අනේ ස්වාමීනි අවුවේ වේලි වේලි වැඩි කරලා වැඩ කරලා ඇවිල්ලා AC කාමරයකට ආවා වගේ සුවයක් මේක දැනෙනවා කෝවා. අන්න ඒ වගේ තමයි මිනිස් හිත දැවිලා 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 වේදනාවන් වලට පත් වෙලා පත් වෙලා ඉන්න මේ හිත මේ නිවන් සුවය මෙතන පාද ගන්නකොට අවබෝධ කර ගන්නකොට මට දැනුණා AC කාමරයකට ආවා වගේ ඇඟ නිවිලා ගියා කියලා. සිත නිවිලා ගියා කියලා. මෙන්න මේ නිවීම තමයි අපිට ඕන. චක්ුණා සංවරෝ සාදු සාදු සෝතේන සංවරෝ ගානේන සංවරෝ සාදු සාදු ජීවාය සංවරුනේ. එහෙමනේ කියන්නේ. මේ සංවරය කියන්නේ මොකද්ද? නිවීම. මේකේ හරි කලබලයක් තිබුණා, වේගයක් තිබුණා, රක්තයක් තිබුණා, දැවීමක් තිබුණා, දැවීම නිවුණා. සංවරය කියන්නේ නිවීමට. නෑ සංවරය කියන්නේ ඕකට නෙමෙයි හාමුදුරනේ. මේන්න මේම හිමීම් බැලීම. ඈ හිමීම් බලනෝ බලන්න ඕන. ඕ බලන්න ඕන. ඕක තමයි සංවරය කියන්නේ. අතපය මේම උස්සන්න ඕන. මේම පාල දාන්න ඕක තමයි සංවරය. එහෙව් මෝඩයෝ ඉන්න රටක්. හාමුදුරු කෙනෙක් දිව්වොත් අසංවරද නැද්ද? අසංවරයි කියනවා. ඒකට හේතුව මොකද? හාමුදුරු මේම යන්න ඕන. හාමුදුරු වාහනයක් කියලාගෙන ගියොත් අසංවරයි. ඇයි? හාමුදුරු අර බබ්බු හම්බෙච්ච අම්මලා වගේ යන්න ඕන. කොහොමද බබ්බෙච්ච හම්බෙලා අම්මලා යන්නේ? කඩුල්ලක්වත් පනින්නේ නැහනේ. බබා අරගෙන ස්පිරිතාලේ ඉඳරේදීනේ. බොහොම හිමින් මෙහෙම මෙහෙමනේ යන්නේ. අපිත් ඔය අපේ පුංචිලා නැන්දලා හරේ මේ නෝ දැකලා තියෙනවා. අපි කඩුළු ලියලා පාර හදලා දෙනවා ඒගොල්ලන්ට එන්න. මොකද කඩුළු වයින්න බෑනේ. ඉතින් මට මතක් වුණේ ඕක. ඒ කියන්නේ හාමුදුරු කෙනෙක් කියන්නේ සංවර හාමුදුරු කෙනෙක් කියන්නේ බබ්බු හම්බෙච්ච අම්ම කෙනෙක් වගේ වුණා නම් හරි. දැන් ඒක හාමුදුරු කෙනෙක් හිටියා ඇත්ත කතාව. බලන්න ඒ හාමුදුරු හිමීන් වඩින්නේ හරි ශෝකී කියා අභාගොඩට හරි පැහැදිලි. පැහැදිලිව ඒ හාමුදුරන් අපේ අය. ඉතින් මට ඇත්තටම හිනා ගියා ඒකට. මොකද කියලා ඇහුවාම ඒ හාමුදුරන් පොඩි අසනීපයක් තියෙනවා. මම අසනීප මොකද්ද කියලා කියන්නේ නැහැ. හයියෙන් ඇවිදින්න බෑ. ඒක නිසායි උන්වහන්සේ මෙහෙම මෙහෙම යන්නේ ඇත්තටම. මිනිස්සු කියනවා. ගොඩාක් සංවරය කියලා කියන්නේ. ඈ ඇත්තටම මේ හාමුදුරන්ට අපි කියන්නේ ලබ්බ බහැල කියලා. ලබ්බ බහැල තියෙන්නේ. ඒ නිසා අයියෙන් ඇවිදින්න බෑ. කකු දෙකේ වදිනවනේ. ඉතින් ඒ නිසා හැමෝම හිමින් යන්නේ. හිමින් යනකොට හරි සංවර හාමුදුරු හරි හිමින් යන්නේ කියලා කියනවා. එහෙම එහෙම මිනිස්සු අපේ ගමෙත් තව මිනිස්සෙක් හිටියා. ඒත් එහෙමයි. හරි හිමින් යන්නේ. ඉතින් ඇයි මිනිස්සු ඒ තරම් මෝඩ කියලා හිතනවා? ඒකට නෙමෙයි කියන්නේ ඉන්ද්‍රයන්වල නිවීමට. පස්සේ බුදුහාමුදුරු එක එක විනයන් වල අර ඉන්දියාවේ නිගණ්ඨයොත් එක්ක පැවතිච්ච සමාජ නිසා භික්ෂූන්ටත් වක්කඩෙන් පණින එක පවා තහනම් කළා. ඊට පස්සේ වක්කඩෙත් බැහැල යන්න ඕන. වෙල්ලියායවල් මැදින් යනකොට මෙහෙම වක්කඩවල තියෙන බිමතුනි පොඩ්ඩක් ඒක හේමින් නෙමෙයි ටිකක් හයියෙන් පණින්න ඕන ඉස්සරහට. දී කාලෙත් හිටියා. එක වක්කඩකින් පැන්නාම හිතුවා මේ යකාට පිරිකර දෙන්නේ කියලා. දෙවෙනි වක්කඩේදී උන්වහන්සේ බැහැලා ගියා වක්කඩේ. මිනිහා ඇහුවා ඇයි ඔයා ඔය පළවෙනි වක්කඩේදී පැනලා දෙවෙනි වක්කඩේ බැහැලා ගියේ කියලා. දානෙත් නැති වෙයි කියලා බය හිතුණා. එහෙම වෙනවා. දැන් මෙහෙට තනකොළ කපන මැෂිම පූජා කරන්න කියලා මිනිස්සෙක් ආවා. මිනිහා ඇවිල්ලා පන්සල දැකලා වාහනේ දැකලා මේ හාමුදුරුවන්ට දෙන්න ඕනේ නැති පෙරී හාමුදුරුවෝ දව ඉන්නවා කියලා මෙහෙණ දුන්නේ නෑ. ඒක දුන්නේ මනුස්සය වෙන කාට හරි කොහට හරි දෙනවා කියලා ගියා. ඒකට හේතුව මොකද්ද? මේ හාමුදුරන්ට තියෙන. ඉතින් නැටි කැරි ගම බල්ල දෙනවා නම් ඒක හිඟන්නොන්ට දෙන්න ඕන. අපිට දෙන්නේ නැති බැරි කම බල්ල නෙමෙයි. ගුණය බලලා ධර්මය බලලා. ඒ නිසා ඒක හම්බෙච්ච නැති එකම හොඳයි. මොකද ඒක හිඟන්නන්ට අයිති වෙන්න ඕන දෙයක්. අපිට අයිති වෙන්න ඕන පූජා බුද්ධියෙන් දෙන ධර්මයේ කෙරෙහි සලකා ගුණ දැනගෙන දෙන දෙයක් විතරයි. ඉතින් ඔන්න ඔහොමයි මේ මානව සත්වයාගේ ශ්‍රද්ධාව ප්‍රඥාව තියෙන අල්ප බුද්ධිය. ඉතින් ඔය ඇත්ත සන්තෝෂ වෙන්න අපි ඒ තත්වයන් හැම එකක්ම අභිබවාගෙන ඇවිල්ලා නේද ඉන්නේ කියලා සන්තෝෂ වෙන්න. මෙතනින් එහාට තෝරගන්න තියෙන දේ තෝරගන්න. තමන් මනස පිහිටුවා ගත්ත විදියෙන් තමන්ට සුව එළවනවද කියලා බලන්න. ඒකයි බලන්න ඕන පිනතේ. තමන්ට මනස පිහිටුවා ගත්ත විදියෙන් තමන්ට සුවයක් එළවනවද? නිර්වාණ සුවය දැනෙනවද? නිර්වාණ සුවය කොහොමද තියෙන්නේ? දස සංයෝජන ධර්මයන්ගෙන් දූරීභූතව තියෙන්න ඕන. තොරව තියෙන්න ඕන. ඔන්න නිර්වාණ සුවය. පංච උපාදානස්කන්ධයේ ලක්ෂණ වලින් තොරව තියෙන්න ඕන. ඒ තමයි නිර්වාණ සුවය. ඈ ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තව, ඉන්ද්‍රිය අසංවරය නැතුව පවතින්න ඕන. අන්න එතන තමයි පිණිතු නිර්වාණ සුවය. ඔතන ඇති වෙන්නේ පින්නතුනේ ඒ බෝධිපාක්ෂික ධර්ම සියල්ල පූර්ණේ වීමෙන්. බෝධිපාක්ෂික සියල්ල ධර්ම පූර්ණේ වීමෙන් තමයි ඔක ඇති වෙන්නේ. ඔව්. ලෝක සත්වයා කෙරෙහි මහා අනුකම්පාවක් ඇති වෙනවා. ඒ සත්වයෝ අතරමං වෙලා ඉන්නේ නේද කියලා හැඟීමක් ඇති වෙනවා.
බුදුහාමුදුරෝ පින්වත් පේවයිද තුමේ කඩුව අමෝරාගෙන එන කෙනාටත් බණ කිව්වා. අඟුලිමාලට බණ කිව්වා. බුදුහාමුදුරුව නසන්න ආපු වැරදි හොයන්න ආපු මනුස්සයටත් බණ කිව්වා. ඒක තමයි හැටි. ඇත්තන මුලින්ම දැනගත්තන ගෙදරට එන්න වැරදි හොයන්න කියලා එළවල දානවානේ. කමන්නේ ඔබ වපම් වැරදි. කමන්නේ. ඒ වගේ මහා කාරුණික ශාසනයක් පිනුතුනේ. ඉතින් ඔය ධර්මයට අපිටත් ගරහන ගැටිය ටිකක් කාලයක් ගරහනෝ ගරහලා මේ මිනිස්සුම පස්සේ ඇවිල්ලා සමාව ගන්නවා. අනේ ඉස්සර මෙහෙම හිතුවා අරම හිතුවා කියලා සමාව ගන්නවා. දවසක් මමත් පිනුතුනේ මේ මගේ මේ ෆොටෝ එකක් ඔය දාම් පත්‍රිකා කීපයක් කරේ මේ එක්තරා ව්‍යාපාරික මහත්මයෙකුට දෙනකොට එයා හිතනවා මේ හාමුදුරුවෝ තර කීර්ති ප්‍රශංසා පස්සේ යන කෙනෙක් නේ කියලා හිතනවා. ඒ සිතුවිල්ල මම ඒ වෙලෙත් දැක්කා. මම ඉතින් හිතුවා උඹට ඕන දෙයක් උඹ හිතාගනි කියලා. නේද? එහෙම හිතනවා. ඒ වගේම මට මතකයි මම ඕස්ට්‍රේලියාවේ ගිහපු වෙලාවෙත් එක මිනිස්සෙකුට අර මේ හාමුදුරුවන්ගේ පොඩි පින්තූරයක් එක්ක තියෙන කාඩ් එකක් සිහිවටනයක් වශයෙන් දුන්නා. වැඩි හොඳට දුන්නේ. ඔයාලට මේකේ වෙබ්සයිට් එකේ මේ බලා ගන්න පුළුවන් කියලා. ඔබ වහන්සේත් ක්‍රීතිව සංසාර පස්සේ යනවා නේ කියලා එහෙම කිව්වා. මම සද්ද නැතුව හිටියා. මේ තමයි පුහුදුන් මිනිස්සු මේ මනින එක එක හිතන ක්‍රම. ඊට පස්සේ කාලයක් ගියාට පස්සේ අර ලංකාවේ මිනිස්සුන්ට ලොකු ප්‍රශ්නයක් ඇති වුණා. මානසික ප්‍රශ්නයක් ආවා. ආවට පස්සේ මම තමයි බණ කියලා අනුශාසනා කරලා ඒක හැදුවේ. අර කතන්දරේ පාපොච්චාරණය කළා. මම ඔබ වහන්සේ මම එදා දැක්කේ මෙහෙමයි කියලා ඉවර වෙලා. එදා දැක්කේ මෙහෙමයි මේ කියලා ඉවරලා පාපොච්චාරණය කළා මම ඔබ වහන්සේ. ඉතින් ඒක පස්සේ ආයි පැහැදිලිමත් බවට පත් කරගන්නවා. මේ ඒකත් එච්චර ප්‍රබල පැහැදීමක් නෙමෙයි. අර එයාගේ ප්‍රශ්නේ निराකරණය කරලා දුන්න නිසා එයාට හිතුණා මහා පව් කියලා. හිතුණා මේ මෙහෙම හිතපු එක මම පව් නේද කියලා හිතුණා.
ඉතින් එහෙම මිනිස්සු දුර්වලතා ඉන්නවා. ආයි අපහැදෙනවා, ආයි පහදෙනවා, ආයි අපහැදෙනවා. ඉතින් මට කවුරු පහදුණක් කමන්නේ නැහැ, කවුරු අපහැදුණක් කමන්නේ නැහැ. මම මේ වතුර ටිකක් බීලා ජීවත් වෙන්න පුළුවන් මිනිස්සෙක්. හුස්ම විතරක් ගන්න පුළුවන් නම් කාගෙවත් උදව්වක් ඕනේ නැහැ කියන තැන ඉන්න පුළුවන් මට. කාටවත් මේ ලෝකේ පාඩම් උගන්වන්න බෑ. මොකද මරණයක් ජයගත්ත මට කාටද පාඩම් උගන්වන්න පුළුවන්? ඒ කියන්නේ මරලවත් උගන්වන්න බෑ පාඩම. දැන් අර මෛත්‍රිය උගන්වද්දී අර මෛත්‍රී පාරමිතාවේදී අතපය සිඳලා අවසානයේ මේ පපුවටත් හෙල්ලකින් එනලා ඇහුවනේ, දැන් ඔබගේ මෛත්‍රිය කොහෙද කියලා. ඊට පස්සේ කිව්වනේ මගේ අතේ පයේ ඈ පපුවේ හදවතේ කොයක්වත් නෙමෙයි මෛත්‍රිය දෙන්නේ කියලා. ඒ වචනේ විනුතුනේ ඒ ජාතක කතාවේ ඒක මහා පුදුම ගැඹුරක් තියෙන්නේ. තේරුණා නේද? ඒක මහා පුදුම ගැඹුරක් තියෙන්නේ. දැන් මේ ලෝකයාගේ තියෙන බැඳීම් තියෙන්නේ කරලා දෙන නිසා මෛත්‍රිය. තමගේ ගෑනු කෙනාට ආදරේ තමන්ගේ වැඩ ටික කරලා දෙන්න නිසා, තමන්ගේ ස්වාමියාට ආදරේ තමන්ට වැටුප ගෙනල්ලා දෙන්න නිසා, මේ තමන්ගේ ඥාතීන්ට ආදරේ තමන්ට උදව් කරන නිසා, තමන්ගේ හිතවතුන්ට ආදරේ තමන් උදව් කරන නිසා. එතකොට උදව් නැති වුණොත් සතුරුකම් හට ගන්නවා. උපකාර නැති වුණොත් සතුරුකම් හට ගන්නවා. නමුත් මෙතන අතපය සිඳලවත් අන්න හට ගන්න දැන. එහෙනම් මේ මෛත්‍රිය වෙනස් එකක් නේ. ප්‍රතිඋපකාර මත පිහිටි මෛත්‍රිය නෙමෙයි. එහෙනම් මේ 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 මෛත්‍රිය මොකද්ද? මේක තමයි චේතෝ විමුක්තික මෛත්‍රිය. චේතනාව තුල හටගත්ත මෛත්‍රිය වෙනස් වෙනවා. චේතනාව තුල හටගත්ත ආදරය වෙනස් වෙනවා. චේතනාව ඉක්මවා පිහිටි මෛත්‍රිය ඒ කියන්නේ අසංකාරික මෛත්‍රියක් කියන්නේ. සසංකාරික නෙමෙයි අසංකාරිකයි. මොකද මේ අසංකාරිකයි කියන්නේ? අසංකාරිකයි කියන්නේ ඔන්න මේ වගේ මේ හිස්. දැන් මෙතන මේ දෙකක් එකතු වුණාම ඒක සසංකාරිකයි. එකක් හරි තියෙනකොට ඒකත් සසංකාරිකයි, එකක්වත් නැත්තම් අසංකාරිකයි. එතකොට අසංකාරික චේතෝ විමුක්ති මෛත්‍රිය ඇතුළේ මොකද තියෙන්නේ? පරම ශූන්‍යතාවය. නිකන් ශූන්‍යතාවයක් නෙමෙයි, පරම ශූන්‍යතාවක්. හරි, ශූන්‍යතාවයට එහා තියෙන මොනවද? ඔබ ශූන්‍යයි 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 කියලා හිතාගෙන ඉන්න එක ශූන්‍යද? හරියටම ශූන්‍යද? දැන් ඔබගේ වාඩි වෙ සිටින පුටු තියෙනවා. ඔබේ පුටුව කකුල් හතර යට අවකාශයක් තියෙනවා. ඔබගේ පුටුව යට තියෙන අවකාශයයි අනිත් අයගේ පුටුව යට තියෙන ඒ අවකාශය අතර අවකාශ 10ක් 15ක් තියෙනවද? එහෙම නැත්නම් එකම අවකාශයක්ද පවතින්නේ හැම පුටුවක් යට? මොකද උත්තරේ වෙන්නේ? ඒ කකුල් හතර, පුටුව කකුල් හතර අතර තියෙන අවකාශයක් තියෙනවා. අනිත් එක්කෙනාගේ පුටුවෙත් කකුල් හතර ඇතුලේ අවකාශයක් තියෙනවා. මේ අවකාශ දෙකක්ද එකක්ද තියෙන්නේ? මේ ශාලාවේ අවකාශයක් තියෙනවා, අනිත් ශාලාවේ ඒක ඇතුලේ අවකාශයක් තියෙනවා කාමරයක.
මේ කාමරේ උන්න අවකාශයක් තියෙනවා, අනිත් කාමරෙත් අවකාශයක් තියෙනවා. මේ කාමර දෙකේ තියෙන අවකාශය, මේ ශාලා දෙකේ තියෙන අවකාශය, මේ පුටු දෙක කකුල් හතර අතර තියෙන අවකාශය එකක්ද දෙකක්ද? කවුරුත්ම ලෝකෙ ලබා දෙන උත්තරේ මොකද්ද? ඕ ප්‍රඥා විදියට දෙන්න පුළුවන් උත්තරය තමයි අවකාශය එකයි කියලා. එකනේ දෙන්න පුළුවන් සාමාන්‍යයෙන් ලෝකෙ ලබා දෙන උත්තරය. දැන් ඔබ මම ඉස්සර මේකට උත්තරයක් දීපු නිසාද කොහෙද මතකද මන්ද මේ ඇත්තන්ට? තේරුණා නේද? එතකොට මේ මේක හොඳට තේරුම් ගන්න ඕන තමා තුළින්ම. එතකොට මේක එකක්ද දෙකක්ද? හැබැයි මෙහෙම කියන්නයි, ඒකේ උත්තරේ මම හරියටම කියන්නේ, උත්තරේ අවබෝධ කරගන්න ඉඩ තියෙනවා. අවකාශ දෙකක් කිව්වොත් ඒත් අවකාශය ශූන්‍ය නෑ. අවකාශය කියන එකටනේ අපි ශූන්‍ය කියන්නේ නේ. ශූන්‍ය කියන්නේ අවකාශය කියන එකට. එහෙමනම් ශූන්‍ය නෑ. එකක් දෙකක් කිව්වොත් ශූන්‍ය නෑ. එකක් කිව්වොත් ඒත් ශූන්‍ය නෑ. එහෙනම් ශූන්‍ය කියන්නේ මොකක්ද? ඒක තමා තුළින් දකින්න වචනයෙන් මොනව හරි අනුමානව කියන්න නැතුව තමන් දකින්න එකක් දෙකක් නොවන අවකාශය. එකක් දෙකක් නොවන අවකාශය දකින්න. එකක්වත් වෙන්නේ නැහැ, දෙකක් වෙන්නෙත් නැහැ, තුනක් හතරක් පහක් වෙන්නෙත් නැහැ. මෙන්න මේ ඒකකයට එකක් කියලා වැටෙන ඒකකයට, එහෙම නැත්නම් ඊට වඩා වැඩි ගානකට හො වැටෙන ඒකකයකට නොවැටෙන අවකාශයේ දකින්න. දැක්කොත් ඔබ යථාවබෝධයෙන් ඔබ දැක්කොත් ඔබ දකී සැනසීම කියන්නේ, නිවීම කියන්නේ, අසංකාරිකත්වය කියන්නේ මොකද්ද කියලා දකී. ඒකට ඉතින් උපකල්පන හදන්න එපා. ඕක බොරු, ඕක ඕම වෙන්නේ නැහැ, ඕක ඕම වෙන්නේ නැහැ කියලා. නිකන් උත්සාහ කරලා බලන්න, උත්සාහ කරලා බලන්න. පිටින් ඉඳන් මොනව හරි කියන්න පුළුවන්. නමුත් දකින්න කෙනාට දකින්නයි, විවේචකයාට විවේචනය කරන්නයි, මෝඩයාට අහක බලන් ඉන්නයි, හැමෝටම විමර්ශනය කරන්නයි තමයි ධර්මයේ තියෙන්නේ. දැන් ඔබ පැමිණ තිබෙන අවකාශය, ඔබ පැමිණ තිබෙන ශූන්‍යත්වය, ඔබ දකින නිර්වාණය එකක්ද? ඔබ තවමත් ඒකකයක සිටීද? ප්‍රශ්නේ මොකද්ද? ඔබ තවමත් ඒකකයක සිටීද? ඒකකයක සිටිනම් ඔබ සංවර කරපු කෙනෙක්. තේරුණානේ? ඒකකයක සිටිනම් ඔබ සංවර කරපු කෙනෙක්. හරි සන්තෝෂයිනේ. ඒකකයක නොසිටිනම් ඔබ සංවර වෙච්ච කෙනෙක්. මොකද ඒ වචන දෙක? ඒකකයක සිටිනම් ඔබ සංවර කරපු කෙනෙක්. හොඳට බලන්න, ඔබ සංවර වෙලාද ඉන්නේ, සංවර කරගෙනද ඉන්නේ කියලා බලන්න. සංවර කරපු කෙනෙක්, ඒකකයක නොසිටිනම් ඔබ සංවර වෙච්ච කෙනෙක්. ඔබ ওই දෙකින් එකකට යන්න පුළුවන්. කැමති එකක් තෝරගන්න. ඔව්. එවනම් වටින්නේ කවුද? සංවර වෙච්ච කෙනාද, සංවර කරපු කෙනාද?
සංවර වෙච්ච කෙනා කියලා කියන්නේ ඉබේ වෙච්ච දෙයකට වෙච්ච දෙයක්. ඒක වෙච්ච දෙයක් නේ. අරක කරපු දෙයක්. අරක කරපු දෙයක්. කරපු දෙයක් සහ වෙච්ච දෙයක් තියෙන්නේ. ඉබේ වෙච්ච දෙයකට නේ වෙච්ච දෙය කියලා කියන්නේ අපි වෙනත් කෙනෙක් අපිට සම්බන්ධ නැති කෙනෙක් කරපු දෙයකට තමයි වෙච්ච දෙයක් කියන්නේ. එහෙමනම් මේ බුදු කෙනෙක් හොයාගන්නේ ක්‍රියාව ඉක්මවපු තැනකින් සංයමයක් සංවරයක්. ක්‍රියාව ඉක්මවපු තැනකින් සංයමයක් සංවරයක් උපදින මහා පුදුම ශාන්තියක්. දැන් මම පින්නතුණී මේ ඔය නොයෙකුත් හසීන භාවනා වර්ග, අනිමිති භාවනා වර්ග, අනිත්‍ය භාවනා වර්ග සිද්ධ කළා. ඒක හැමදාම තෙරපගෙන 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 ඉන්නවා. කියන්නේ දවසට පැය 8කට වැඩි භාවනාවන්වල යෙදෙනවා. ඒක පුදුම දුකක්. ඉතින් ඔහොම තෙරපගෙන ඉන්නවොන පොඩ්ඩක් හරි අපි රිලීස් වෙලා මිනිස්සෙක් එක්ක කතා බහ කරලා ධර්ම දේශනාවක් කරලා පොඩ්ඩක් ගමනක් ගිහිල්ලා එහෙම ආවොත් එහෙම මේක පිරිහෙනවා. ඉතින් මං කල්පනා කළා ඒ සමයේදී මේක නම් වෙන්න බෑ බුදුහාමුදුරන්ගේ අවබෝධය. මේක මහා පුදුම වැඩක්. මේක පොඩ්ඩක් ඇත්තම් පිරිහෙනවානේ. දැන් ඔය අපේ භාවනා මධ්‍යස්ථාන අඳුරන හාමුදුරුවෝ ඉන්නවා. අනේ ආයුෂ්මතුනි මම සතර ධ්‍යානෙම වඩා ගත්තා සමතයෙන්. මම පොඩ්ඩක් ගමේ ගිහිල්ලා මල ගෙදරක් වෙලා මේ අනේ ගිහින් එනකොට හතරම නෑනේ. හතරම හැයිලා. දැන් කියන්නේ දැන් ඉතින් ආයේ විදපු දුක විඳින්නත් කම්මැලි වගේ. මේ මට අනේ නැති වෙච්ච දෙයක් මට මේ ගමේ මල ගෙදරක් නිසා වෙච්ච දෙයක් ආනන්දය. මේ පුදුම වැඩේ උනේ මේක පිරිහුණානේ කියලා කියනවා. ඔය සමාධි වලින් පිරිහිලත් පිරිහෙන එකත් එච්චර වේගෙන් එහෙම වෙන්න හොඳ නැති එකක්. ඕක දන්නවද? මොලේ අවුට් යනවානේ. දැන් මේ නිින්දෙනුත් අපි අවදි වෙන්නේ බොහොම හෙමින්නේ. එතකොට තමයි පිවි ලෝකෙට හෙමින් සැරේ එන්නේ. සමාධියනොත් එහෙමයි. සමාධි බස්සන්නත් ඕන බොහොම හෙමින්. එක පාට බැස්සොත් අංගොඩ තමයි. ට්‍රැක් දෙකකටනේ. දැන් අපි එකපාරට අපි කියන්නේ අවුවේ හොඳට මිදලා එකපාරට හීතල වතුර කෝලුව බන්න හොඳ නැහැනේ. නාන්න හොඳ නැහැ හීතල වතුර. ඒ වගේම හීතලේ ඉඳලා හොඳට මේක පාට අවුවට වැටෙන්න හොඳත් නැහැනේ. අන්න ඒ වගේ තමයි. මේකත් දැඩි සමාධියක ඉඳලා එකපාරට සාමාන්‍ය ජීවිතයට දාන්න බෑ. සමාධි ඒ සම්මුති සමාධි ආදීහ මේ ප්‍රගුණ කරපු අයට තියෙන හිරිහැර වින්නතුන් දන්නේ නැහැ. පුදුම හිරිහැර තියෙන්නේ සංවේදී වැඩි. ඒ සංවේදී වැඩිකම නිසානේ නාරේ දතා මලක් අද්දක්කොත් යන්නේ. ඒ කියන්නේ වෙනතුනේ ඇත්තම කතාව කියන්නේ පත්තරේ කොලයක් තිබුණොත් මෑල්ලා මේක ලස්සර කොලයක් තිබුණොත් ඒ ධානය පිරෙහෙන්නට ඉඩ තියෙනවා. මොකද ඒ තරම් සංවේදී ගති වැඩි. එතකොට නාරේ ලතා මල බලලා හරම කැඩෙනවා නම් පත්තරේ කොලේ එක ඊට වඩා වර්ණවත්නේ. එතකොට ඊට වඩා වර්ණවත් නිසා අරක කැරිනවා. ඒක නිසා තමයි ඔය කියන්නේ හාමුදුරුවෝ ධ්‍යාන වඩන ස්වාමීන් වහන්සේලාට ඒ ගෙනියන පත්‍රයේ කොලේ පවා පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න කියලා කියන්නේ. ඒකයි ඒක හරි දැක්කහම ඒක බින්දෙනවා දැකලා තියෙනවා. මගෙත් එහෙම විදිලා තියෙනවා ඒ සමයන්වලදී. ඉතින් ඒක නිසා ඒක එහෙම තමයි. ඒ නිසා පුදුම තරම් මේ ඇස්වල් මේවා ආවරණය කරගෙන ඉන්න ඕන. කන ආවරණය කරගෙන ඉන්න ඕන. කනට ඇහෙන්න දෙන්න බෑ. ඈති මොනවා හරි හොඳ සංගීතයක් හරි මොනවා හරි ගීතයක් හරි තෙමුණුත් ඒකේ එන ආස්වාදේ වැඩි. මොකද හේතුව මනස සියුම් වෙලා තියෙන්නේ. මනස සියුම් වෙලා තියෙන මෙයා සියුම් ආස්වාදයක් තමයි වෙන්නේ. තාම සෞම්‍ය රසයක් විඳිනවා. ඒ සෞම්‍ය රසයක් විඳින කෙනාට අර ලෝකේ තියෙන මේ බරපතල ඒවා තදින් වදිනවා. තදින් මේ මනසට ඒක ඇති වෙනවා පිනතුනේ. ඒ නිසා ඒ ධ්‍යාන වඩා කරන නම් පින්නතුනි බණ කියන්න බෑ. නමුත් පින්නතුනි අපිට මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස මේ කාම රාග ව්‍යාපාද ඊමාන උද්දච්ච අවිද්‍යාවල් නැති කරගෙන නම් රූප රාග අරූප රාග නැති කරගෙන නම් අපිට පුළුවන් අගේට මේ සැනසෙල්ල ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා පින්වත්නි. ඒව නැති කරගෙන නම් ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. මොකද හේතුව පින්වත්නි, අපි ළඟ තියෙන අර දිෂ්ටිය. මේ දිෂ්ටි අයින් වෙනවා. මේක දිෂ්ටි අයින් වෙලාම තියෙන්නේ දේශනාව තුළ. දේශනා කරනවා, දේශනා කරනකොට සම්මර්ෂණය කරනවා, සම්මර්ෂණය කරනකොට සසර හදන වඩුව දකිනවා. මමත්වය, මමංකාරය, තණ්හාව කියන්නේ ඒක තමයි. මමත්වය, මමංකාරය දකිනවා. දකිනකොට හැබැයි දකින්න ඕන ධර්මඥාණයෙන් දකින්න ඕන ඒක. ධර්මඥාණයෙන් දකිනකොටම පලා යනවා. මට මාව තුළ ඉඳගෙන මට විනාශයක් සිද්ධ කරන කෙනා. හරියට වෙන තුනේ අපි ළඟම ඉඳගෙන අපිට අවඩ කරන පුජ්‍යලයක් අපිට යංගිසි දවසක ඔප්පු වෙනවා. ඔප්පු වෙච්ච දවසක හරියටම අපි ඒ කෝණෙන් එයාද එයා බලපු දවසට ඒ මනුස්සයා එන්නේ නෑ. හැබැයි අපි මිත්‍රයෙක් හැටියට සලකන තාක්කල් එයා අපි ළඟ හිටියා. අර අර අපි හිතමු අපේ සේප්පුවෙන්, අපේ ලාච්චුවෙන් සල්ලි හොරගම් කරන මනුස්සයෙක් හිටියා. නමුත් මෙතෙක් කාලයක් මිත්‍රයෙක් ලෙස බොහොම ආශ්‍රු කළා. නමුත් අපි එක දවසක් හරියටම දගින ලාච්චුව අරගෙන මෙයා සල්ලි හොරගම් කරනකොටම දාගිනකොටම මොකද වෙන්නේ? අන්න ඒ මිනිස්සයා ටික ඇස්වකට ලක් වෙන පැනලා යනවා. ආන්න ඒ වගේ පින්නොතේ අපි තුල අපිව හිරිහැරයට ලක් වෙන එක අපි දකින්න ඕන. අපේ මමත්වයේ අපිට කරන හිරිහැරය, පීඩාව අපි දකින්න ඕන. එනයි ඒක දැක්කනම්, ඒ විදියට දැක්කනම් එයා පලා යනවා. එනිසා ඔබ මමත්වයේ පැත්තෙද ජීවත් වෙන්නේ, ඔබ මමත්වයෙන් තොර පැත්තෙද ජීවත් වෙන්නේ? ඒකයි වැදගත් වෙන්නේ. දැන් අපිට මෙතෙන්ට ආවහම අපි හොඳට බලනවා මෙයා කොච්චර මමත්වයෙන් තොර වූ පාක්ෂික භාවයක් තියෙනවද, මමත්වයේ පාක්ෂික භාවයක් තියෙනවද කියලා. ඉතින් මමත්වයේ අල්ලගත්ත කෙනෙකුට අපිට මේ බණ ටික කියන්න බෑ. දැන් මම එක ධර්මයට ටිකක් කැමතියි. ඒක මහත්මයෙක් හිටියා, එයාගේ පිටින් ධර්මයට කැමැත්ත තියෙනවා, ඇතුලින් කැමැත්ත නැහැ. ඉතින් මං එයාට යම් ආකාරයක ඕන ධර්මය ටික කියාගෙන ගිහිල්ලා මමත්වයට පහර එල්ල කරන විදියට ධර්මය කියාගෙන යනවා. කියාගෙන කියාගෙන එක්තරා මට්ටමකට යනකොට මෙයා ඇවිස්සෙනවා. ඒ කියන්නේ මමත්වය දුරු කරන්න බෑ කියන තැනට එනවා. ආවට පස්සේ ඉස්සෙල්ලම කියන්නේ පටන් ගන්න වටේ ඉන්න හාමුදුරුවරුන්ගේ දොස්. ඒ කියන්නේ මාව කන්ට්‍රෝල් කරන්න වටේ ඉන්න හාමුදුරුවරුන්ගේ දොස් කියනවා. ඒත් මම ඒක අතහැරලා අතහැරලා ගියොත් එහෙම මගේ යකටත් ගොඩ වෙනවා. ආ මං දැනගත්තා මේ යකාට බණ කියන්න ගියොත් එහෙම ඕ මෙයා නිකන් අර කොටියෙක් ලිහනවා වගේ වැඩක්. මලේට අහුවෙච්ච කොටිය ලිහනකොට මොකද වෙන්නේ? ලිහන්න යන එක අනේ කන්නේ. ඉතින් මේ කොටි ලිහන්න අපිට බෑ. ඉතින් මේක නිසා මේ පින්නතුනේ මේක මේ ලෝකේ සත්වයෝ මේ සංසාර උගුලකට අහුවෙලා තියෙන්නේ. තිරිසන් සත්තු, පුදජන සත්තු, තිරිසන්නුන්ට වඩා අපා. මේ සතා ලියන්න යනකොට සමහර සත්තු දැනගන්නවා මේ මාව ලිහන්නයි යන්නේ කියලා. සමහර සත්තු හිතනවා මේ මාව කන්නාදරේ නැති කරන්න හදන්නේ කියලා දැනගෙන ලිහන්නේ යන එකව කනවා. ඒ හතාට හිතන් යන්න බෑ, මරන් කන්නද හදන්නේ ලිහලා අතාරින්නද හිතන්නේ කියලා. ඒ හතාට තේරෙන්නේ නෑනේ. ඌ කන්න බලනවා. ඉතින් මේ අර ඇත්ත වශයෙන්ම මේ කරන්න තියෙන අර වන ජීවියකින් කරන වගේ ඉස්සෙල්ලා නිර්වෙන්දන එන්නතක් ගන්න ඕන. ඊට පස්සේ ලියන්න ඕනේ. ඉතින් යන්නේ ඒ වගේ මොනවා හරි උපායන් යොදන්න ඕන. මූණට දැල් දාලා නේද ඒ මේ කරලා වට කරලා නොයෙකුත් දේවල් කූඩු වලට දාලා තමයි මනුස්සයා සදාව ලියා ගන්න බලන්නේ. ඉතින් බින්දුතුනේ මේ ලෝකෙ එහෙම තමයි ඇටි. මෙස්සොල් තේරෙන්නේ නැහැ බුදු කෙනෙක්. දැන් අපි මේ ධර්මයේ කියන්න යනකොට ඔය කියන්නේ දුෂ්ටි ප්‍රචාරය කරන්න යනවා, ආගම් ප්‍රචාරය කරන්න යනවා, විකෘති කරන්න යනවා. ඉතින් මේ සුටි හිතෙන දේවල්. මේ සුබාදහම තථාගත ධර්මයේ කාටවත් විකෘති කරන්න බැරි දෙයක්. බුදුහාමුදුරු දේශනා කරපු දෙයක් නෙමෙයි මේක. සතර මහා භූතයන්වත් මේක විනාශ කරන්න බෑ කියන්නේ. සතර මහා භූතයන්වත් විනාශ කරන්න බෑ. කාටවත් විනාශ කරන්න බැරි ධර්මයක්. කිසිම කෙනෙකුටවත් විනාශ කරන්න බෑ. ඉතින් ලෝකේ හැම කෙනෙක්ම නිවන් දකින්නේ නැහැ පින්නතුනේ. හේතු සම්පත්තියන මඤ්ඤමානේ දුරු කරන අමඤ්ඤමානයට පාත්‍ර වෙන මිනිසු පමණක් නෙවෙයි දකිත්වා. ඒ කියන්නේ හොඳට ජීවිතේ මරණය පිළිබඳ අවබෝධයට පත් වෙලා හොඳට වියෝදුක හොඳට තේරිලා ආස්වාදයේ ආදීනවේ හොඳට තේරිලා සංසාරේ තිත්ත වෙන්නේ. දැන් මෙතන ඉන්න මේ හැම දෙනාම මං හොයලා බැලුවොත් ලයිෆ් එකේ පසුබිම මොනම හරි අත්දැකීම් තුළින් ප්‍රඥාව නැසින් එක්ක ධර්මය හදාරපු නිසා හරි වෙච්ච දේවල් නිසා හරි ඒ යම් විසි ආකාරයක සංසාරයේ යම් කලකිරීමක් තියෙන අය. එහෙම නැති කෙනෙක් මෙතන නැහැ. දැන් අපේ එක වැණ කෙනෙක් ඉන්නවා තමන්ගේ ස්වාමියා නැති වුණාම ස්වාමියාගේ එම්බාම් එක දිහා බලාගෙන ඉඳලා තියෙනවා. ඒ කියන්නේ මෝචරිය කරන එම්බාම් එක දිහා බලාගෙන ඉනවා. එම්බාම් එක දිහා බලාගෙන ඉඳලා එතන කෝ දැන් මහත්තයා හොයනවා. තමා තුලත් ඉන්නවද කෙනෙක් හොයනවා. ඔහොම ඔහොම සිත්වලට වැටුණා ජීවිතය ගැන. ඉතින් අපිටත් එහෙමයි. අපිත් මේ හොඳට හිටපු යාළුවෝ නැති වුණාම මේ යාළුවෝ දිහා බලාගෙන ඉඳලා තියෙනවා. අපි හොඳ මෙහිටපු යාළුවෝගේ ඉපදෙනෙක් කොයි ගෑන ළමයිගේ ප්‍රශ්න නිසා වෙනසු වහබීල මල. ඉතින් මං ගිහිල්ලා බලාගෙන ඉන්නවා යාළුවෝ දිහා. කෝ දැන් ඒ අය. ඊට පස්සේ ඔය ඥාති හිටපු අය මල. කෝ දැන් මේසු. මේ මිනිස්සයා මේ පලාතේ මේ ලොකු බෝසතා වගේ හිටියා. මේ මිනිස්සයා මෙහෙම හිටියා. මේ මිනිස්සයා මෙහෙම හිටියා. අහවල් නායක හාමුදුරුවෝ බොහොම ගරු සම්භාවනීයව හිටියා. කෝ දැන් අද? කෝ කෙනෙක්? මෙන්න මෙහෙම පින්නතුනේ ජීවිත පිළිබඳව කලකිරීම තියෙන අයට, සංසාරය පිළිබඳව කලකිරීම තියෙන අයට මිසක් ධර්මය නිකාන් තර්කවාද කරන මොට්ටුයොන්ට මූඩයන්ට නෙමේ පින්නතුනේ. මොට්ටුයෝ ටිකක් මූඩයෝ ටිකක් ඉන්නෝ මහා අසභ්‍ය වචන වලින් ධර්ම සාකච්ඡාවල් කරාගන්න කිසිම ජීවිතයේ පිළිබඳව කලකිරීමක් මේ සංවේදීතාවයක් නැතුව ධර්ම ගෞරවයක් නැතුව කටයුතු කරනවා. ඉතින් ඒ ඇත්තන්න කවමදාකවත් ධර්ම අවබෝධය වෙන්නේ සමහරලාට ධර්මයේ නාමයෙන් ප්‍රලාප කතා කිරීම හේතුවෙන් ඒගොල්ලන්ට සතර අපාගාමී වෙන්නට ඉඩ තියෙනවා. ඒ නිසා අපි අර වචන පාවිච්චි කරන්නේ ඒගොල්ලන්ට ඒවා දැනෙන වචන, ඒගොල්ලන්ට සුදුසු වචන. මොකද බුදුහාමුදුරුවෝත් ඒවා පාවිච්චි කරනවා. සමහරලාට ඔය කෙවුළු කියන වචනේ පාවිච්චි කරනවා, හිස් පුරුෂයා කියන වචනේ පාවිච්චි කරනවා. ඒකට හේතුව මේ මිනිස්සුන්ට ඒකම තේරෙන්න ඕන. මිනිස්සුන්ට වෙන වචනයක් තේරෙන්නේ නැහැ වෙනතුනේ. ඒ ධර්මයේ බල්ලන්ට බලු භාෂාවෙන්, හරත්ට හරත්ට භාෂාවෙන්, අලියට අලි භාෂාවෙන් වගේ තමයි. ඉතින් ඒ නිසා මේ වචන අපේ ධර්මයේ තුල නැත්තේම නැහැ. මේ වචන ඔක්කොම මේ පුහුදුන් සත්වයාට එතනත් මෙතන ඉන්නවා නම් ධර්ම අවබෝධය කරගත්ත අය ඒගොල්ලන්ටත් මේ වචන වැඩන්නේ. මේ වචන ඔක්කොම විසි වෙනවා. එයත් බලාගෙන ඉන්නේ මේ ධර්මයේ ස්වභාවය දෙස. පවතින ධර්මයේ ස්වභාවය දෙස බලාගෙන ඉන්නේ, වචන දෙස බලාගෙන ඉන්නේ නැහැ. මේ වචන වලින් වචන පිළිගන්නෙත්, වචන ප්‍රතික්ෂේප කරන්නෙත්, වචන එක ගස්ඨන හදාගන්නෙත් අමු මෝඩයෝ, පුතජනයෝ. ඔබරේක මතක තියාගන්න, වචන පිළිගන්නේ වචන වලට ගරහන්නේ මේ දෙකම කරන්නේ අමු පුතජනේ. වචන පිළිගන්නේත් නැහැ, වචන වලට ගරහන්නේත් නැහැ ධර්ම අවබෝධය වෙච්ච කෙනෙක්. මොකද හේතුව? හැමදෙස්සෙම වචන වලට වැඩි දෙයක් ඒ ස්වරයේ, ඒ රිද්මයේ, ඒ හදවතේ දකින්නවා පෙන්නුතුනේ. වචන වලට වඩා දෙයක් දකින්නවා. වචන වලට වඩා දෙයක් දකින්න ඕන. ඒ නිසා මනුස්සයන්ගේ වචන වල අතරත් අපිට බලන්න පුළුවන් වචන වලට වඩා දෙයක් බලාගන්නනේ. වචන වලට වඩා දෙයක් දකින්න ඕනේ. මෙන්න මේ වචන වලට වඩා දකින්න ප්‍රබුද්ධ සමාජය අපිට පහළ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම සම්මා සම්බුසයි. අද දවසේ පොසොන් පුර පස්සලොස්සක පොහෝ දවසේ දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරනු ලබන්නේ දිස්නා මුදලිගේ වෛද්‍යතුමේ විසින්. එතුමේගේ බලාපොරොත්තුව බවට පත්වන්නේ මීට වසර 5කට පෙර ආපාතයෙන් සමුගත්ත දයාබර සැමියා වන ඒ ජයවිලාල් සිල්වා මැතිතුමන්ට සාංසාරික වශයෙන්, එම ස්වාම පුරුෂයාට සාංසාරික වශයෙන් නිවනක්ම සැලසේවා, යහපතක්ම වේවා කියන උතුම් ප්‍රාර්ථනාව.
මුල් දෙඩි කරගෙන එතුමන්ට සංසාරේ සද්ධර්ම ශ්‍රවණය කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා ධර්මයෙන් සැනහෙන්නට මේ පින් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දෙපාර්ශවයේම නමේ මිය පරලොව යන්නට යෙදුණු සියලු ඥාතීන් සසරින් පින් අනුමෝදන්ව සැනහීමට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු සම්මා සමාධි ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයට සහභාගී වන හැම දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවය, මේ වෛරස් රෝගයෙන් බේරී සිටීමටද ඒ ඇත්තන්ට තුරුණුවන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පින්වත් අපේ දිස්නා මුදලිගේ වෛද්‍යතුමියගේ පවුලේ හැම දෙනාටමත්, ශ්‍රී ලංකා වාසී ලෝකවාසී හැම දෙනාටමත් තුරුණුවන්ගේ දෙවියන්ගේ ආශිර්වාද ශක්තිය ලැබේවා. සියලු රෝග පීඩාවන් වලින් දුරීභූතව රැකෙන්නට, ධර්ම මාර්ගයේ ගමන් කරන්නට, ධර්මයේ වහවා අවබෝධ කරගන්නට ශක්තිය, ධෛර්යය, වාසනාව, භාග්‍ය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ සියලු ප්‍රාර්ථනා කරමින් අද කුසුම් පුරපසලසක බොහෝ දවසේ දායකත්වයේ දරූ අපේ පින්වත් දිස්නා මුදලිගේ පින්වත් වෛද්‍යතුමිය ඇතුළු ඒ හැම දෙනාගේ උතුම් සත් ප්‍රාර්ථනා සඵල සිද්ධ වේවා. ලෝකවාසී හැම දෙනාටම ධර්මයෙන් ජීවිතය ආලෝකවත් වේවා. අපමාදේන සම්පාදේත කියන වචනය බුදු වදන සිහිපත් කරමින් ලෝක සත්වයා අප්‍රමාදීව මේ මහා කාරුණික ශාසනය අවබෝධ කරගනිත්වා, නිවනින් සැනසෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරමු. සාදු 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 සාදු. අභිවාදන සීලෙස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති පඤ්ඤාවන්තස්ස හේතු චතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාති සමිඤ්ඤතෝ.